දෙනාටම දේවන් සරණයි. හැම දෙනාම අද දිනේ ඉතා ගෞරවයෙන් සමන්ද සිසිලස් ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව මේ සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන් ලැබෙනවා. අද 2021 වර්ෂයේ මැයි මාස පළවෙනිදා සෙනසුරාදා මේ වෙලාව උදේ 5:00 පසුගිය සති කිහිපෙම අපි සාකච්ඡා කරමින් පැවතියේ පටිච්චසමුප්පාද ධර්ම විවරණේ. අද ධර්ම මණ්ඩපයට වැඩම කර සිටිනවා අතිපූජනීය ඉලුකේගම අර්ථදාසී ස්වාමීන් වහන්සේ. එම ධර්ම කාණ්ඩය අපට විස්තර කිරීම සඳහා අපි මේ අවස්ථාවේදී උන්වහන්සේගේ දෙපානමෙද කරුණාවෙන් ආරාධනා කර සිටිනවා අපේ මේ තථාගත සම්බුද්ධ දේශනාව අපිට පැහැදිලි කරන ලෙස ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි. අපි මෙතෙක් කරගෙන ආපු වැඩපිළිවෙල පටිච්චසමුප්පාද ධර්ම දේශනාව. ඔබ දන්නවා මේ පටිච්චසමුප්පාදය කියන්නේ මේ දහම් හදවත හැටියට බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකයේ තියෙන ධර්මතාවයක් හැටියට පෙන්වන එක. ඉතින් මේ ධර්මතාවය නොදන්නාකම තමයි තියෙන එකම ගැටලුව. මේ සංසාර පැවැත්ම තීරණය කරන එකම හේතුව මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ නොදන්නාකම. ඒකට අවිද්‍යාව කියලා කිව්වොත් නිවැරදි. ඉතින් අන්න ඒ නිසා මේ පටිච්චසමුප්පාදයෙන් ඉගෙන ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන එකම දේ තමයි මේ සංසාර පැවැත්ම නතර කිරීම. තව විදිහකින් කිව්වොත් මේ පටිච්චසමුප්පාදයෙන් අපිට කියලා දෙන්නේ මේ දුක හටගන්න ආකාරය කියන එක මම පැහැදිලි කරලා දීලා තියෙනවා. දුකේ පැවැත්ම, සංසාර පැවැත්ම තමයි මේකෙන් අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේකෙන් තව කාරණාවක් අපිට පිළිබිඹු වෙනවා. කොයි දේ ඉගෙන ගත්තත් මේ දේ ඉගෙන ගත්තේ නැත්නම් මේ දුක නිමා කරන්න බෑ කියන එකත්, ඒ වගේම හැම දෙයකටම වැඩිය වටිනාම දේ තමයි මේ දුක අවසන් කිරීම. ඒ සඳහා තියෙන එකම ගැළවීම මේ පටිච්චසමුප්පාද ධර්මයන් ඉගෙන ගැනීම හා ප්‍රායෝගිකව එකතු කර ගැනීම කියන එකත් එක්ක මේක මොනතරම් වටිනා දෙයක්ද කියන එක අපි මීට පෙරත් පැහැදිලි කරගත්තා. ඉතින් ඒ නිසා ඇත්තටම මේකට අපිට වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි අවසන් කරන්නේ මේ ජීවිතයේ දුක විතරක් නෙවෙයි, අනාගතයේ සංසාරයේ ඉමක් හොනක් නැති මේ සංසාර දුකම නැති කරන්න පුළුවන් ධර්මයක් අපිට මේ භෞතික වශයෙන් පෙන්වන්න බැරි නිසා මේකට වටිනාකමක් අපිට දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වැදගත්කම සිහි කරගෙන අපි අපේ ඊළඟ පියවරට අපි යමු. ඉතින් ඒ නිසා අද කතා කරන්න තියෙන එක තමත් සියුම් ගැඹුරු මාතෘකාවක්. ඒ නිසා ඒක අපි අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ. ඉතින් අවධානයෙන් ඉඳලා හෝ නැවත නැවත දේශනාව ඇහිමෙන් මේක අපිට තේරුම් ගන්න උත්සාහවත් වෙන එක හොඳයි. ඉතින් පුළුවන් තරම් සරලව කියන්න අදහස් කරනවා ඒක ඇතුළේ තියෙන ධර්ම කාරණාත් එක්ක. අපි ඒ නිසා අපි ගිය සැරේ පටන් ගත්තේ සලායතන කියන මාතෘකාව, තුනාම රූප පත්‍ය සලායතනං කියන එක. සලායතන පිළිබඳව අපි දීර්ඝ විස්තරයක් සාකච්ඡා කර, ආයතන කියන්නේ මොනවද, මේ ආයතන තුලින් දුක හට ගන්න ආකාරය පිළිබඳවත්, ඒ වගේම මේ ආයතන හටගන්න ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳවත් කතා කරා. ඒ වගේම මේ ආයතන තුලින් විදර්ශනාවක් ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් විදර්ශනා පැත්තත් කතා කරලා අපි මේ නාම රූපච්ඡය සලායතනං කියන මාතෘකාව අවසන් කළා. ඉතින් මේ පටිච්චසමුපාද චක්‍රයේදී අද අපිට කතා කරන්න තියෙන්නේ සලායතන පත්‍ය පස්සෝ කියන පටිච්චසමුපාද අංගය. එතකොට මේ අපි දන්නවා මේ පටිච්චසමුපාදයේ පිළිවෙලෙන් අපිට කියලා දෙන්නේ මේ දුක හටගන්නා පිළිවෙල පිළිබඳව. එතකොට ඒ අතර මේ දුක හටගන්න නොඑක් හේතු තිබුණත් පටිච්ච සමුප්පාදේ ප්‍රකට හා ප්‍රකට හේතුව තමයි ආසන්න හේතුව, ප්‍රකට හේතුව අරගෙන තමයි මේ පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ පෙළගස්වලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට අද කතා කරන්න තියෙන මේ සලායතන පත්‍ය පස්සෝ කියන පටිච්චසමුපාද අංගය, ඒක අපි කොහොමද මේ සලායතන ස්පර්ශය ඇති කරන්න ප්‍රත්‍ය වෙන්නේ? එතකොට ස්පර්ශය කියන කාරණාවත් තමයි අද අපිට ටිකක් මතු කරගන්න තියෙන්නේ. සලායතන කියන කාරණාව ගිය සැරේ කතා කරන නිසා, එතකොට සලායතන ප්‍රත්‍ය වෙලා ස්පර්ශය ඇති වෙනවා. එතකොට මේ ස්පර්ශය ඇති වුණාන් පස්සේ ස්පර්ශය නිසා මේ ස්පර්ශය වැදගත් වෙන්නේ වේදනාවට. මොකද මේ වේදනාව මේ දුක හටගන්න පිළිවෙල. දැන් දුකට හේතුව තණ්හාව, ඒ නිසා ජාති ජරා මරණ දුක් හටගන්නවා කියන මේ පිළිවෙල තැනකට යන්නයි මේ උත්සාහය මේ පටිච්චසමුප්පාදයේ තුලින්. ඉතින් ඒ නිසා වේදනාවට තණ්හා කරනවා කියන එක අපි හැමෝම පිළිගන්නවා උපදීන. එතකොට මේ වේදනාව පෙන්වන්න නම් ඒ වේදනාවට හේතු වන ස්පර්ශය කියන කාරණාව මතු කරලා පෙන්වන්න වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ ඒක වේදනාවට කලින් තියෙන ස්පර්ශය කියන කාරණාව ඉගෙන ගත්තොත් තමයි අපි වේදනාවට තණ්හාව කරන එක නතර කරන්නේ, නවතින්නේ. වේදනාව හරියට තේරුම් ගන්න නම් ඒ වේදනාව ඇති වෙන ආකාරය දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය පසුබිමයි දැන් අද අපි ඉගෙන ගන්න මේ ස්පර්ශය කියන කාරණාව. ඒක අපි සූත්‍ර වලට ගිහිල්ලා ඒ පිළිබඳව තියෙන ග්‍රන්ථ තුලින් මේක අපි මතු කරගන්න, පිටකේ තුලින් හා ග්‍රන්ථ තුලින් ඒවා අපි මතු කරගන්න උත්සාහවත් වෙනවා. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලාම පටන් ගන්නම් මේක. එතකොට අපි පෙළ දහමට ගියොත් පටිච්චසමුප්පාදේ තත්තකතමා සලායතන පත්‍ය පස්සෝ කියන කාරණාව. එතකොට සලායතන පත්‍ය පස්සෝ. එතකොට හැම ඒ සලායතන පත්‍යෙන් උපදින ස්පර්ශය මොකද්ද? චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජිහ්වා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සෝ අයං උච්චති සලායතන පත්‍ය පස්සෝ කියන ඔය කාරණාව තමයි අද අපිට විස්තර කරගන්න තියෙන්නේ. එතකොට සලායතන කියන්නේ මොකද්ද කියන එක අපි ගිය සැරේ කතා කරා. මේ ආයතන හය පිළිබඳව, චක්කායතන, සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියන මේ ආයතන හය තමයි මෙතන සලායතන කියලා තියෙන්නේ. ඒතොර මේ සලායතන කිව්වට මේ සඳහා ආයතන 12ම සිද්ධ වෙනවා. නමුත් මෙතන ගිය සැරෙත් අපි ඒක කතා කරා. මෙතනත් ඇත්තට මේ ස්පර්ශය කියන කාරණාව අපිට සාමාන්‍ය අහලා තියෙන චක්කුම් පටිච්ච රූපේජ උප්පච්චිත චක්කු විඤ්ඤාණ තින්නන් සංගති පස්සෝ කියලා ඔන්නාගේ ප්‍රත්‍ය කීපයක් ඈඳලා තමයි බුදුරජාණන් වහන්සේ ස්පර්ශය කියන කාරණාව පෙන්නලා තියෙන්නේ. ඒ සූත්‍ර ක්‍රමයට අපිට මේ ඒ දේවල් පෙන්නනවා. නමුත් මම මුලින් මතක් කරා මේ පටිච්ච සමුප්පාදය අරගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ එතන ප්‍රකට හේතුව අරගෙන මේ දුක හටගන්න ආකාරය පැහැදිලි කිරීමට, ස්පර්ශය හටගන්න ආකාරය පැහැදිලි කරනවට වැඩිය මෙතන දුක හටගන්න පිළිවෙල අංග වශයෙන් පෙන්වීම නිසා ඒ ස්පර්ශය ඇතිවෙන්න අතන පෙන්වුවා වගේ ඇහත් රූපය චක්කු විඤ්ඤාණය මේ තුන් දෙනා නිසාම ස්පර්ශය ඇති වෙනවා කියන කාරණාව නොඑක් සූත්‍රවල තිබුණත් මෙතනදී බුදුරජාණන් වහන්සේ ගන්නේ සලායතන පත්‍ය පස්සෝ කියලා. එතකොට ආයතන හය නිසා ස්පර්ශ වෙනවා කියන කාරණා. එතකොට සාමාන්‍ය අපිට එතන පදගතාර්ථය ගත්තොත් මේ ස්පර්ශය ඇති වෙන්න මේ ආයතන හයම තියෙන්න ඕනේ කියලා වගේ අදහසකුත් කෙනෙකුට එන්න පුළුවන්. නමුත් නෑ, එතන අදහස් කරන්නේ මේ ආයතන හයෙන් නිසා වෙනවා කියනකොට මේ එක් එක් ආයතන නිසා ස්පර්ශය ඇති කරන්න හේතු වෙනවා කියන එක. එතකොට ආයතන තව බාහිර ආයතනක් තියෙනවනේ, රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන කියලා. නමුත් මෙතන ඇත්තටම ඒවත් ස්පර්ශය ඇති කරන්න හේතු වෙනවා. මොකද මේ ස්පර්ශයට අරමුණු වෙන්නේ ඒ කියන බාහිර ආයතන, රූප ආයතන, සද්ද ආයතන අරමුණු. නමුත් ස්පර්ශය කියන කාරණාව ඇති වෙන ස්ථානයේ වස්තුව මේ ආයතන චක්කු ඇහැ කන නාසය දිවසාර එතන තමයි උපදින්නේ ස්පර්ශය. එතන ස්පර්ශයේ ඉපදිලා ඒ ස්පර්ශයට අරමුණු වෙන්නේ රූප ආයතන සද්ද ආයතන කියන දේවල්. ඉතින් නමුත් උපදින තැන සලකාගෙන හා ඊළඟ වේදනාවට ඊළඟ මේ දුක හට ගන්න ආකාරය පැහැදිලි කරන්න යෑමේදී මේක වඩා තාත්වික නිසා බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 කියන කාරණාව ගත්තා. එතකොට චක්කු සම්පස්සේ කියනකොට මේ ආයතන 6 නිසාම කියන එක නෙවෙයි, ආයතන 6 මේ එකතු වෙලා ස්පර්ශය තියෙනවා කියන එක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. එක් එක් ආයතනය නිසා ස්පර්ශ වෙනවා. ඒක තමයි වෙනම කඩලා පෙන්නේ චක්කු සම්පස්සේ සෝත සම්පද. මේ චක්කු සම්පස්සේ කියුවාම ඇහැ නිසා ඇතිවෙන ස්පර්ශයේ චක්කු සම්පස්සේ, කන නිසා ඇතිවෙන ස්පර්ශයේ සෝත සම්පස්සේ කියලා මම හිතන්නේ. මේ කාරණා මම ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ, ඒවා අපි දන්න නිසා. ඒවට අපි කාලය වැඩ කරන එක ඒක අපරාධයක්. ඒ නිසා එතකොට ගාන සම්පස්සේ, ජීවා සම්පස්සේ ආදී මෙහෙම ඒ ආයතන තුළ ස්පර්ශය ඇති වෙනකොට ඒ නමින් ස්පර්ශය නම් කරනවා. ධර්ම වශයෙන් ස්පර්ශය කියලා අපිට හම්බෙන්නේ එක කාරණාවක්, එකයි එක ධර්ම ස්පර්ශය කියන නාම ධර්මයක් හම්බෙන්නේ. නමුත් ඒ ආයතන සාපේක්ෂව ස්පර්ශ හයක් පෙන්වලා තියෙනවා, උප්පත්ති ස්ථාන වශයෙන්, උපදින ස්ථාන වශයෙන්. ඊළඟට තමයි ඊළඟ වැදගත් කාරණා, මේ ස්පර්ශය කියන එක ගත්තාම මේ සලායතන පත්‍ය පස්සු, එතකොට සලායතන කියන එක හේතුව, හේතුවෙන් උපන් ඵලය තමයි ප්‍රස්සේ ස්පර්ශය කියන කාරණාව. මෙතන ප්‍රත්‍ය පටිසෝම්පාදෙන් පැහැදිලි කරගන්න යන්නේ හට ගන්න ආකාරයනේ. මොනව හට ගන්න ආකාරයේද? දුක හට ගන්න ආකාරයනේ. එතකොට මේ එක් එක් අංගයක් ගත්තත් දුක තමයි. දුක්ඛ ස්කන්ධ, අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස කියන මේ එක් එක් අංගයක් ගත්තත් හැම එකක්ම දුක හා සමුදය කියලා දෙපැත්තට දාන්න පුළුවන්. නමුත් ඒ විතරක් නෙවෙයි, එකක් එකක් වශයෙන් ගත්තත් දුක වගේම මේ ඔක්කොම එකතු වෙලා මේ ජාත ජරා මරණ දුක්, සාංශාරික දුක් ඇති කරනවා කියන කාරණාවත් ලැබෙනවා. එතකොට ඒකයි අපි මෙතනදී පැහැදිලි කරගන්න යන්නේ. එතකොට මේ දුක ඇති වෙන වැඩපිළිවෙලේදී ඒ කොටසක් ගත්තා. මේ සලායතන කියන එක ස්පර්ශය ඇතිකරන්න හේතුව. හේතුව ප්‍රත්‍ය කියලා අපි කිව්වොත් හරි, සලායතන පත්‍ය කියලා කියන්නේ සලායතන ප්‍රත්‍යෙන් තමයි ස්පර්ශය ඇති වෙන්නේ. එතකොට ස්පර්ශය කියන කාරණාවක් වෙනවා නම් ඒක කවුරුත් ඇති කරන එකක් නෙවෙයි. මේ ආයතන 6 නිසායි මේ ස්පර්ශය ඇති වෙන්නේ. ආයතන 6 ඇති කල්ලි ස්පර්ශය කියන කාරණාව විද්‍යාමාන වෙනවා. එතකොට ඵලය තවිජ පටිසම්පාදයට ගත පටිච්චසමුප්පාදය තමයි සලායතන. පටිච්චසමුප්පන්නේ තමයි ස්පර්ශය කියන කාරණාව මෙතන ගන්නවා. එතකොට මේ පටිච්චසමුප්පාදේ පටිච්චසමුප්පන්නේ කියලා මම අදහස් කරේ පටිසම්පාද කියලා කියන්නේ හේතුව, පටිච්ච සමුප්පන්නේ කියලා කියන ඵලය, ඒයින් හේතුවෙන් ඇතිවෙන ඵලය කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. එතකොට ඒකේදී මේ ස්පර්ශය කියන කාරණාව කොටස් දෙකකට බෙදෙනවා. මේ නාම සම්පස්සය හා රූප සම්පස්සය කියලා මේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් මේ කියන 6. මොකද මෙතන දැන් චක්කෝ සම්පස්සේ, තෝ සම්පස්සේ ආදී ගත්තාම එතන ස්පර්ශය දැන් කාය සම්පස්සේ ගාවට එනකන් තියෙන්නේ රූප ගැටීම නිසා ඇති වෙන ස්පර්ශය. චක්කෝ සම් ඇහැට රූපයක් ගැටීම නිසා ස්පර්ශ වෙනවා. කනට ශබ්දයක් ඇසීම නිසා ස්පර්ශ වෙනවා. අන්න ඒ විදිහට. එතකොට මෙතන ගත්තාම කාය සම්පස්සේ ගාවට එනකන්, කාය සම්පස්සේ ගාවට එනකන් අපිට හම්බෙන්නේ රූප ගැටීම නිසා උපදින ස්පර්ශයක්. මේ මනෝ සම්පස්සේ කියන එක මෙන්න මේ මනෝ සම්පස්සය රූප ගැටීමකුත් වෙනවා. ඊට වැඩිය මෙතනදී අපිට වැදගත් වෙන්නේ නාම ධර්ම ස්පර්ශ වීම නිසා ඇති වෙන ස්පර්ශයක්. එතකොට මෙතනදී අපි තව කාරණාවක් මතු කරගන්න ඕනේ. අපිට මේ හිත උපදින්න, හිත උපදින්න දැන් අපි ඉන්න ලෝකේ නම් අනිවාර්යෙන් මේ නාම රූප කියන දෙකම අවශ්‍යයි. නමුත් හැම තැනටම මේ රූපයම අවශ්‍ය නැහැ හිත උපදින. නාම ධර්මයන් විතරක් ඇසුරු කරගෙන හිත උපදින ඒ විදිහට ජීවත් වෙන සත්වයොත් ඉන්නවා. ඉතින් ඒ නිසා කාම ලෝක රූපව ගා ලෝප රෝ කාම ලෝප ලෝකය රූප ලෝකේ ගත්තාම මේ දේවල් වල ස්පර්ශය කියන කාරණාව ඇති වෙන්නේ නාම රූප කියන දෙකම ඇති වෙනවා. නමුත් ඒ කියන්නේ රූප ගැටීම නිසාත් නාම ධර්ම ගැටීම නිසාත් ස්පර්ශය ඇති වෙනවා. නමුත් අරූප ලෝකයේ වගේ ගත්තාම මේ වගේ රූප සංපස්සයක් නැහැ. නාම සංපස්සයක් පමණයි. ඉතින් ඒ නිසා අපිට මේ ස්පර්ශය කියන කාරණාව ඒ න්‍යාය යන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නාම සංපස්සය රූප සංපස්සය කිය. මේක හොඳට විග්‍රහ කරලා තියෙන සූත්‍රයක් මහා නිදාන සූත්‍රයේ. එතනදී අපිට පෙන්වන්නේ මේ අදි වචන සංපස්සය පටිඝ සංපස්සය කියලා. මේක පිළිබඳව ගොඩාක් තේරුම් ගන්න බැරි වෙච්චි අවුල් වෙච්චි මාතෘකාවක්. ඒක පිළිබඳව ගොඩාක් අය කතා කරලා තියෙනවා. නමුත් අද මම මෙතෙන්ට ආපු එකේ මේක ටිකක් සරලව මේ අදි වචන සංපස්සය පටිඝ සංපස්සය කියන්නේ මොකද්ද කියන එක මේ ඉස්සලත් මම කතා කරලා තියෙනවා. නමුත් මෙතනදිත් මට කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. මේ ස්පර්ශය කියන කාරණාව තේරුම් ගන්න මේකත් වැදගත් දෙනවා. ඉතින් එතෙන්ට යන්න ඉස්සරලා මට හිතුණා මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පස්සය කියන එක අපිට ටිකක් අද ඇහැ කන සලායතන කියන එකම පැහැදිලි මොකද්ද කියන එක. චක්කු සම්පස්සේ චක්කායතන සෝතායතන කියන ඒවා මේ ඇහැ කන නාසය කියනවා පැහැදිලි අපි ගිය සැරේ කතා කරා. ස්පර්ශය කියන කාරණාව ගත්තාම මේ අපිට සාමාන්‍ය මේ අපි ගැටීම කියන කිව්වොත් සිංහලෙන් ඒක හරි. නමුත් ගැටීම කිව්වට අපිට මේ ගැටීම කියනකොට නොඑක් අදහස් වෙනවා. වස්තු දෙකක් ගැටෙනවා වගේ එකටත් අපි ගැටීම කියලා කියනවා. නමුත් මෙතන ස්පර්ශය කියලා කියන්නේ එහෙම ගැටීමක් නෙවෙයි. ඉතින් ආන්නේ නිසා අපි ඒක පිළිබඳව අපි මේ ස්පර්ශය කියන්නේ මොන වගේ ධර්මයක්ද? පරමාර්ථ වශයෙන් ඇති ධර්මයක්. ඒ ධර්මය එතකොට මේ අරමුණ හා ගැටෙනවා කියන එක තේරුම් ගන්න ස්පර්ශයත් අපි තේරුම් ගන්න එක වටිනවා. මේ ස්පර්ශය කියන වචනේ ඒ පරමාර්ථ ධර්මයේ අපි ඒකත් වටහාගෙන ඒ නිසා ඊට පස්සේ අපි මේ අදි වචන සම්පස්සේ පටිඝ සම්පස්සේ. ඒතකොට අදි වචන කියලා කියන්නේ නාමය කියන එක. පටිඝ කියලා කියන්නේ රූප සම්පස්සය ගැටීම නිසා ඇති වෙන. අපි ඒකට යම් ස්පර්ශය කියන කාරණාව තේරුම් අරගෙන අංගය තේරුම් අරගෙන ගිය සැරේ අපි සලායතන කියන අංගය හොඳට තේරුම් ගත්තා වගේ. එතකොට මේක අපිට ස්පර්ශය කියන කාරණාව හඳුන්වලා දෙන්න මේක හිතත් සමගම උපදින ධර්මතාවයක්. ඒ නිසා මේක හිතත් එක්ක තමයි කතා කරන්න වෙන්නේ ස්පර්ශය. මේක හිතෙන් තොරව මේ ස්පර්ශයට හටගන්න බෑ. අපි සරලව කිව්වොත් ස්පර්ශ වෙනවා කියන්නේ යම් ගැටීමක් ඇති වෙනවා. හිතට අරමුණු ගැටීම සිද්ධ කරලා දෙන යම් ධර්මයක් තියෙනවනේ. ඒක තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් ඒක අපි කොහොමද තේරුම් ගන්න කියන එක අපි බලමු. දැන් අපි මෙතන සඳහන් වෙනවා සිත දත හැකි සිතක් සිතින් දත හැකි සිතට දැනෙන දේවල් වලට අරමුණ කියලා කියන. එතකොට සිතෙන්ට දැනෙන දේ තමයි අරමුණ. එතකොට හිතින් දැනගන්නේ අරමුණක්. දැන් අපි යමක් දකිනවා, අහනවා, ශබ්දයක් අහනවා, රූපයක් පේනවා කියනකොට එතකොට අපිට රූපයක් පේනවා කියන තැන හිතක් ඉපදිලා තියෙනවා. ඒ හිතෙන් යමක් දැනගන. එතකොට දැනගෙන තියෙන රූපයක්. මේ ඒ දැනගන්න ධර්මයට අපි අරමුණ කියලා කියනවා. එතකොට ඒ අරමුණ පිළිබඳ දැනීම තමයි අපි හිත කියලා කියන්නේ. ඒක අපි වරදවාරගෙන තියෙන මම දකිනවා මට පේනවා කියලා. නමුත් මේ හිතට ඇති වෙන දැනීමටයි අපි මේ හිත කියන එක නොදන්නා කියන නිසා ඒක අපි හිතට මම කියාගෙන අපි මේ ලෝකේ ජීවත් වෙනවා. එතකොට අරමුණ පිළිබඳ දැනීම තමයි හිත. හිත මිසක් මෙතන දැනගන්න කෙනෙක් නැහැ. ඒකයි අපි මේ තේරුම් අරගෙන යන්නේ. එතකොට මේ හිත කියන්නේ ක්‍රියාවක්. කෙනෙක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ක්‍රියාව මාත්‍රයක්. දැනීම, දැකීම, ඇහීම නැමැති ක්‍රියාව හිතකින් සිද්ධ වෙලා ඊට පස්සේ නිරුද්ධ වෙනවා. ඒකෙන් අපිට පේන්න තියෙන පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන සිද්ධාන්ත ටිකක් තමයි අපිට පේන්නේ. එහෙත් කතා කිරීමේ පහසුව පිණිස දැනීම කරන කර්තෘ කෙනෙකු හැටියට පුද්ගලයෙකු විසින් කරන දැනගැනීමට උපකරණයක් වශයෙන්දගෙන සිත පිළිබඳව කතා කරනු ලැබේ. ඒ දැන් මම කියපු එක. සිත සෑම දෙයක්ම දැනේ කියනුවේ සිතට සෑම දෙයක්ම දැනෙනවා කියලා කියනකොට දැනීම කරන කර්තෘ කෙනෙකු වශයෙන් සලකා සිතට දෙයක් දැනෙනවා කියනකොට එතකොට මේ හිතක් තියෙනවා ඒ හිතට දැනෙනවා කියන වගේ අදහසක් අරගෙන කතා කරේ ඒක තේරුම් ගෙන ගැනීම මිනිසා සිතින් දැනගන්නේ යයි කියනුවේද සිත උපකරණයක් වශයෙන් ගැනීම. එතකොට මිනිසා කියන එක වෙනම එකක් අරගෙන ඊට පස්සේ ඒක තුල තියෙන තව දෙයක් එයාට අයිති අංගයක් හැටියට සලකාගෙන මිනිසා තමන්ගේ හිතෙන් දැනගන්නවා කියලා කියනවා. එහෙම නැත්නම් හිතට මේ හැම දෙයක්ම පේනවා හෙනවා කියලා කියනවා. මේ දෙකම මේ අපි විවාහාරයේ තේරුම් ගැනීමට කරන දේවල් මිසක් සිතට නියමාර්ථය දුන්නා නෙවෙයි. ඉතින් ඒ නිසා හැම එකකම තියෙනවා එතන මේ පුද්ගල භාවයක් ආරෝපණය කරලා. මොකද ඒවා අපි කතා කරන්න ගියාම මේවා විස්තර කරන්න ගියාම එහෙම නැතුව බැරි හින්දා මිසක් එහෙම කතා කරන්නේ. එහෙම නැතුව මේ සිතක් තියෙනවා ඒ හිතෙන් ඒ ලෝකයේ දේවල් දැනගන්නවා කියලා හෝ මිනිස්යාගේ හිතක් තියෙනවා ඒ මිනිස්යාගේ හිතෙන් හැම දෙයක්ම දැනගන්නවා කියන ඒවා විවහාර මාත්‍ර පමණයි. නමුත් දැන ගැනීම මාත්‍රයමයි හිත කියලා කියන්නේ. හිතෙන් දැනගන්නව නෙවෙයි දැන ගැනීම මාත්‍රයම හිත. ඒකට කියන්නේ චින්තන මත්තං චිත්ත. අපිට යමක් පේනවා නම් පෙනෙන භවමයි හිත. එතකොට ඒ පෙනෙන දේ මොකද්ද? ඒ පෙනෙන භව නම් හිත, පෙනීම අනිකක්, පෙනෙන ධර්මය අනිකක්. පෙනෙන ධර්මයටයි අපි අරමුණ කියලා කිව්වේ. පෙනෙන්නේ හිත. එතකොට ඒ නිසා තමයි කෙසේ කළත් හැම කල්ලීම සිත ක්‍රියාවක් වශයෙන් සලකන. එතකොට ක්‍රියාමත් තේරුම්ගත යුතුයි කියලා මෙතන සඳහන් වෙනවා. සිත ක්‍රියාවක්. ක්‍රියාවක් කියලා කිව්වේ දැනීම ඇහිීම කරන ක්‍රියාව. ඊළඟට දැන් උදාහරණයක් වශයෙන් මෙතන පෙන්න අඳුරේ යත ගන්නව කෙනෙකුට දැනෙනුවේ අතේ හැපුණු දෙයක් පමණයි. අඳුරේ අපි කොහරි අත ගෑවොත් අපිට යමක් අතට ස්පර්ශ වෙන්න ඉස්සරලා අපි ඒක දන්නේ නැහැ. නොසැපුණු දෙයක් නොදැනෙන්නේ. ඒ වගේ මෙන්ම සිතටද දැනෙනුවේ සිතේ හැපුණු දෙයක් පමණ. ඒතකොට හිත දැනගන්න එකක් කියලා කිව්වට හිතට පුළුවන්කමක් නැහැ. මේ හිතට අරමුණක් ස්පර්ශ වෙන්නේ නැතුව හැපෙන්නේ නැතුව දැනගන්න. ඒ හැපීම කියන අරමුණ හිතින් දැනගන්න ඒ අරමුණ ස්පර්ශ වීම කියන එක හිතට කරන්න බෑ. හිතට පුළුවන් එකයි කරන්න, ඒක දැන ගැනීම විතරයි. එහෙනම් ඒ හිතට අරමුණ දැනගන්න නම් ඒ අරමුණ හිතේ ගැටීම කියන එක වෙන්න ඕනේ, ගැටන්න ඕනේ. අරමුණ හිතේ ගැට්ටොත් ඒක ගැටුනොත් ඒක දැනගන්න. ඉතින් ආන ඒ නිසා මේ අරමුණක් හිතේ ගැටීම කරන ධර්මයේ තමයි ස්පර්ශය කියන කාරණා. එතකොට ස්පර්ශය කියන ධර්මය හිතත් සමගම ඉපදිලා හිතට අරමුණ දැනගන්න හිතේ අරමුණ ගැටීම කරනවා. ගැටීම ඒකට ස්පර්ශය කියලා කියනවා. එතකොට ඒ නිසා මේ අර අපි අඳුරේ අත ගන්නකොට අතට හැපුණු දේ හා මෙහවල් දේ කියලා දැනගන්නා වගේම හිතත් මේ ආයතන හය හරහා අරමුණ ගැටුණු දේ පමණක්ම දැනගන්න. ඉතින් ඒ නිසා මේ අරමුණ ගැටෙන බව ස්පර්ශයයි. එතකොට ඒකට අපි දැන් කෑ යුතු දෙයක් සම්බන්ධයක් නැතුව කෑමක් නොවිය හැකිවා මෙන් ඇල්ලිය යුතු දෙයක් නැතුව ඇල්ලීමක් නොවනවා වෙන්න කැපිය යුතු දෙයක් නැතුව කැපීමක්ද නොවන්නාසේ දත යුතු දෙයක සම්බන්ධයකින් තොරව දැනීමක් වෙන්න බෑ. එතකොට දැනීම ඇතිවීමට සෑම කල්හිම දත යුතු දෙය හා සම්බන්ධ විය යුතුයි. සිත සෑම කල්හිම උපදිනේ දත යුතු දෙය හා ගැටි ඒ බදාගෙනයි. දැනීම අනේකයි ඒ විඥානය. දත යුතු හා ගැටීම දැනීම නැමැති ප්‍රධාන ක්‍රියාව සිදුවීමේදී එය හා බැඳී සිදුවන්නව අන් ක්‍රියාවකි. ඒ කියන්නේ දැන් හිත හැම වෙලාවෙම දත යුතු දෙයක් හා සම්බන්ධ වෙලාමයි උපදින්නේ. ඒ කියන්නේ අරමුණක් අරගෙන නිකන් හිත උපදිනවා කියලා වෙන්නේ නැහැ. මොන හරි දෙයක් අරමුණක් එක තමයි හිත උපදින්නේ. ඒ නිසා තමයි සිත හැම කල්ලිහිම උපදිනේ දතයුත් හා ගැටිලා බදාගෙන තමයි උපදින්නේ. එතකොට දැනීම කියන එක එකක්, දතයුත් හා ඒ දතයුතු දේ ගැටීම කියන එක තව එකක්. එතකොට දැනීම කියන්නේ හිත, ඒ දැනීමට ඇති වෙන ගැටීම වෙන ධර්මයක්. මේ හිතට හිතෙන් අන්‍ය වූ ධර්මයක්. ඒක හිතට උපකාර කරන අප්‍රදාන ධර්මයක්. අන්න ඒක තමයි ස්පර්ශය කියලා සඳහන් වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ හිත කියන එක හා ස්පර්ශය කියන එක වෙන් කරලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ස්පර්ශය නොවුනනම් දැනීම වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ස්පර්ශය කියන කාරණා අරමුණට ගිහිල්ලා ගන්නවා කියන කාරණාව හිතට කරන්න බෑ. හිතට කරන්න පුළුවන් ආවොත් දැනගන්නවා කියන කාරණා. ඒ නිසා මේ අරමුණ හිතේ ගැටීම කරලා දෙන්නේ ස්පර්ශය කියන නැමැති පරමාර්ථෝ ධර්මයකින්. ඒක තමයි ස්පර්ශය කියන්නේ කියලා අපි හඳුන්වන්නේ. එතකොට ගැටීම නොවි දැනීම නොවි හැකි. එබැවින් ඒ දෙකට පෙරපසු සිදුවිය නොහැකි. අන්න එතකොට මේ දැනීමක් නැතුව ගැටීමක් වෙන්නත් බෑ, ගැටීමක් නැතුව දැනීමක් වෙන්නත් බෑ. දැන් මේ හිත අරමුණක් දැනගනිමින් උපදිනවනම් අරමුණ දැනගන්න නම් ඒ අරමුණ හිතේ ගැටෙන්න ඕනේ. එතකොට ඒ ගැටීම කරන්නේ ස්පර්ශයෙන්. හොඳට තේරුම් ගන්න. එතකොට ස්පර්ශයට හැබැයි හිත උපදින්න නැතුව උපදින්නත් බෑ. එනිසා තමයි චක්කුම් පටිච්ච රූපේජ උප්පච්චිත චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ මේ තුන් දෙනාගේ එකතු ස්පර්ශ. මේ ස්පර්ශයට තනියම ඉපදෙලා ඊට පස්සේ මේ අරමුණ හිතේ ගැටනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. එනිසායි මේවට කියන්නේ සහජාත ධර්මයෝ කියලා, සම්පයුක්ත ධර්මයෝ කියලා. එකටම ඉපදිලා ඔවුනොවුන්ගේ කෘත්‍ය කරමින් ඔවුනොවුන්ට උපකාර කරනවා. ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව මේ ස්පර්ශයට උපදින්න බෑ හිත නැතුව. ඒ නිසා හිතත් සමගම මේ ස්පර්ශයේ ඉපදිලා අර හිතට අරමුණ ගැටීම සිද්ධ කරනවා. ඒ නිසා මේ දෙක පෙරපසු නොවි එකට උපදින්, එකට හටගන්න, එකම අරමුණක් ගන්න එකටමයි නිරුද්ධ වෙන්නේ. හිතත් එකමයි ස්පර්ශය එකට ඉපදිනවා, ඉපදිලා හිතත් සමගම එකටම නිරුද්ධ වෙනවා. හිත ගන්න අරමුණම ගන්නවා, හිත ඇසු කරන වස්තුවම ඇසුරු කරනවා. මේ දෙක කාරණා දෙක. එතකොට හිතත් සමගම එකට ඉපදිලා හිතෙන් කරන්නේ අරමුණ දැනගන්න එක, ස්පර්ශයෙන් කරන්නේ ඒ අරමුණ දැනගන්න හිතට අරමුණ ස්පර්ශ කරලා දෙන එක. මේ විදිහට කරලා තමයි ආන් එතකොට මේ ස්පර්ශය. අඳුරේ අතගාන තැනත්තා අත නොපැමිණි තැන නොදැනගන්නාක් මෙන් ස්පර්ශීම වශයෙන් සිත නොපැමිණි තැන සිතට නොදැනෙන්නේ. ඒ නිසා හිතට දැනෙන්නේ හිතට ස්පර්ශ වෙච්ච තැන. යම් පමණක් පිළිබඳ දැනීම වේ නම් එතැනට සිත පැමිණියයි දත යුතු. එබැවින් ස්පර්ශයාගේ වශයෙන් සිතේ ප්‍රමාණය හෙවත් කුඩා මහත් බව දත යුතු. කුඩා වස්තුවක් අරමුණු කරන සිත කුඩාය, ලොකු දෙයක් අරමුණු කරන සිත මහත්ය, මහත් දෙයකින් කොටසක් අරමුණු කරන සිත කුඩාය, සියල්ල අරමුණු කරන සිත මහත්ය කියලා මෙතන අදහස් කරන්නේ. මේ හිත කුඩායි මහත් කියලා මෙතන අදහස් කරේ අරමුණේ තියෙන ස්වභාවය. يعني අපි ලොකු අරමුණක් ගන්නකොට ඒක ලොකු හිතක් කියලා කියන. ඒ අදහසින් ඒක පරයාය කතාවක්. නමුත් මෙතන මෙතනින් අදහස් කරන්නේ හිතෙන් ඉතින් අර හිතේ හැපුණු දෙයක් පමණයි දැනගන්නේ, වෙන දෙයක් දැනගන්නවා නෙවෙයි කියන කාරණාව. එතකොට මේ සැපීම කියන කාරණාව හිතේ අපි දැන් මෙතන හිතේ හැපෙන්න ඕනේ. මේ හැපෙනවා කියන කාරණාව තමයි අපි පටලා ගන්න නැතුව තේරුම් ගන්න. මෙහි අදහස් කරන ස්පර්ශය වස්තු දෙකක ඕනෝන්ට ලංවීම වැනි දෙයක් හෝ ආලෝක ධාරාවක් භික්ති ආදියක හැපීම වැනි ස්පර්ශයක් නොවේ. රූප ධර්ම කෙරෙහිමුත් මේ නාම ධර්ම විශේෂයි එබඳු ස්පර්ශයක් නොලැබේ. එබඳු ස්පර්ශයක් වීමට නම් කොළඹ සිට රුවන්වැලි සෑය ගැන සිතන කෙනාට අනුරාධපුරයේ දක්වා දික්විය යුතුයි. හිත එංගලන්තයේ ගැන සිතන්නාගේ සිත එංගලන්තයේ දක්වා දික්විය යුතුයි. නමුත් එහෙම වෙන්නේ නැතුව හිත මේ ශරීරයේ තුලම තිබියදී හිතට පුළුවන්කම තියෙනවා ඒ අරමුණ ගැටීම නැමැති දේ කරන්න, ඒ අරමුණට යන්නේ නැතුව. දැන් අපි දුර තියෙන එකක් අපිට මෙතනදීම අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ හිත එතන දක්වා ගිහිල්ලා අරමුණු කරනවා නෙවෙයි. ඉතින් ඒ නිසා මේ හිතේ අරමුණ ගැටෙනවා කියන කාරණාව පැහැදිලි කරන්නයි කිව්වේ. හිතේ අරමුණ ගැටෙනවා කියලා කියන්නේ මේ අරමුණක් ඇවිල්ලා හිතේ ගැටෙනවා කියන එක නෙවෙයි. එතකොට දැන් අරමුණ ඇවිල්ලා මේ ආයතන වල ගැටෙනවා කියන එක ඇතැම් දේවල් වල තියෙනවා. දැන් දිවේ ගත්තාම ඒ දිවට නම් රසයේ දිවේ ස්පර්ශ වෙන්නම ඕනේ. නමුත් මේ දිවට රසයේ ස්පර්ශ වුණාට මේ රස රූපය දිව්‍යමය හිතේ ස්පර්ශ වෙන්නේ නැහැ රූපයක්. එතකොට නමුත් ස්පර්ශයක් තියෙනවා. නමුත් රූපයක් ඇවිල්ලා හිතේ ගැටෙනවා කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙතන ගැටීම කියලා කියන්නේ අර වස්තු දෙකක් එකට ගැටෙනවා වගේ නෙවෙයි. දැන් අර කිව්වා ආලෝක ධාරාවක් බිත්තියේ ගැටෙනවා වගේ. එහෙම නැත්නම් අපි වස්තු දෙකක් ලී කෑලි දෙකක් එකට ගැටෙනවා වගේ ගැටීමක් නෙවෙයි. මෙතන ස්පර්ශය කියලා කියන්නේ. දැන් එතන මේ වස්තු දෙකක් ගැටීම කියන එක තුල වෙනම ධර්මයක් පෙන්වන්න බෑ. දැන් අපි කියමු ගල් කැට දෙකක් එකට ගැටෙනවා. ගැටීම නිසා ශබ්දය උපදිනවා. එතකොට ගල් කැට දෙක දෙකක් ගල් කැට දෙක ගැටෙනවා කියනකොට මේ ගල් කැට දෙක හැර ගැටීම කියලා වෙන ධර්මයක් අපිට පෙන්වන්න නැහැ. පැහැදිලි වෙන්න ඇති ඔබට. එතකොට වෙනම ධර්මයක් නැහැ. මේ දෙක එකට ගැටීමම කියන එක පෙන්වනවා. නමුත් මේ ස්පර්ශය කියන එක එහෙම නෙවෙයි. හිතට අරමුණක් ගැටෙනවා කියන තැන මේ ගැටීම නැමැති තවත් වෙනම පරමාර්ථ ධර්මයක් එත හටගන්න. ඒක තමයි ස්පර්ශය කියලා. ස්පර්ශයේ මැද තියෙනවා හිත, අනිත් පැත්තේ තියෙනවා අරමුණ, තවත් පැත්තකට තියෙනවා. මේ අරමුණයි හිතයි දෙක ගැටෙනකොට ස්පර්ශය කියන ධර්මයෙන් තමයි ඒක වෙන්නේ. එතකොට මේ අරමුණ හිතේ ගැටෙන්න අරමුණ තිබිය යුතුම නැහැ. ඒකයි මම මේ කිව්වේ මේ හිතේ අරමුණක් ස්පර්ශ වෙනවා කියනකොට අරමුණ ඇවිල්ලා ගැටෙනවා කියලා හෝ අරමුණක් තිබිය යුතුයි කියලාම ධර්මතාවයක් නැහැ. මොකද හිතට පුළුවන්කමක් තියෙනවා නැති දේවලුත් අරමුණු කරන්න. නිරුද්ධ වෙච්ච දේවල් අතීත දේවල් දැන් අපි දැකපු ආපු දේවලුත් හිතේ ගැටෙනවා. එතකොට ඒවා මේ තිබිලා නෙවෙයි, ඒවා නිරුද්ධ වෙලා. නමුත් අපි ඒවා ඇති බවට ගන්න එක වෙනම කාරණාවක්. නමුත් ඒවා හිතේ ස්පර්ශ වෙන්නේ ඒවා අරමුණු තිබිලා නෙවෙයි. ඒ වගේම අනාගත අරමුණක් අපි ගන්නකොට ඒ අනාගත අරමුණත් අපිට ස්පර්ශ වෙනවා. නැත් හටගත්තේ නැති. නමුත් තවම හටගත්තේ නැති දේවලුත් හිතේ ස්පර්ශ වෙනවා. ඉතින් ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ මේ අරමුණ අනිවාර්යෙන් තිබිය යුතු නැහැ ස්පර්ශය කියන කාරණාව හටගන්න. එහෙම නොවි නමුත් මේ ආරම්භණයක් දැන ගැනීමට හිතේ අරමුණට හිතට අරමුණ ලං කරලා දෙනවා, ගැටලා දෙනවා කියන කාරණාව සුවිශේෂී ධර්මයකින් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ධර්මයක් ධර්මතාවයක් වශයෙන් ස්පර්ශය කියන කාරණාව හටගෙන සිද්ධාන්තය අපිට කරලා දෙන්නේ. එහෙම නොතිබුණා නම් නිරුද්ධ වෙච්ච දෙයක් අපිට දැනගන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් අපිට කවදාවත් මේ ලෝකයේ සත්වයක් ජීවත් වෙනවා කියන කාරණාව ප්‍රායෝගිකව ස්වභාවිකව ලැබෙන්නේ නැහැ. මොකද අපිට අතීත දෙයක් සිහි කරන්න බෑනේ නැතුව. ඉතින් අන්න ඒ නිසා. ඉතින් ඒ නිසා මේ හැම එකින්ම අපි මේ ස්පර්ශය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්, අර වගේ වස්තු දෙයක් ගැටෙනවා වගේ එකක් නෙවෙයි. මේ චෛතසික ධර්මයන්ගේ ස්පර්ශය කියන කාරණාව ඒක පරමාර්ථ වශයෙන් ධර්මයක් විසින් කරන දෙයක්. ඉතින් අන්න ඒ නිසා මේ ඒ විදිහට අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රත්‍යභාවය කියන එක. එතකොට ඒ හිතේ ස්පර්ශ වෙනකොට ප්‍රසාදවල තමයි ස්පර්ශ වෙන්නේ. ඒතකොට ප්‍රසාදයේ අරමුණු ස්පර්ශ වීමේදී අරමුණු වල ලොකු මහත් බව ආයතනයට බලපාන්නේ නැහැ. විශාල දේවල් අපි අරමුණු කරන රුවන්වැලිසෑය. ඒතකොට රුවන්වැලිසෑය අරමුණු කරනකොට ඒ වස්තුවම ඇවිල්ලා ගැටෙනවා නම් අපිට ඒ ප්‍රමාණයම ආයතනයක් ඕන වෙනවා. නමුත් මේ ප්‍රසාද කියන දේවල් දැන් කඩපතේ ඡායාවට ඕනම ලොකු වස්තුවක් ග්‍රහණය කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ආයතන වලට හැකියාව තියෙන වස්තුව කුඩා හෝ මහත්වත් මේ වස්තුව මේ ආයතනයට ගෝචර වෙන බවක්. ඉතින් අන්න ඒ ගෝචර වීමත් එක්ක මේ ස්පර්ශය කියන කාරණාව හටගන්නවා. මේ එතකොට මේ ආයතන ටික ස්පර්ශය ඇති වෙන ප්‍රත්‍යවීම ප්‍රත්‍ය ශක්තිය ගත්තාම ඉතින් ඒකත් අපිට වැදගත් දෙයක් මේ ප්‍රත්‍ය ශක්තිය කියන. කොහොමද මේ ස්පර්ශය ඇති වෙන ආයතන වලින් කරන දායකත්වය කියන එක. ඉතින් ඒ අනේ ප්‍රත්‍ය ශක්තිය කියන එක වැදගත් වෙනවා. ඉතින් ඒකත් අපි ටිකක් කතා කරමු. එතකොට මේ ආයතන ටික නිසා ස්පර්ශය වෙන්නේ. ස්පර්ශයේ වෙන්න ආයතන විසින් කරන දායකත්වයෙන් උපනිශ්‍රේ ප්‍රත්‍ය, ඊට පස්සේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය, පුරේජාත ප්‍රත්‍ය, ඉන්ද්‍රිය ප්‍රත්‍ය, ආහාර ප්‍රත්‍ය ආදී ප්‍රත්‍ය කීපයක් හේතු වෙලා තමයි ස්පර්ශය කියන කාරණාව ඇති වෙන්නේ. එතකොට ස්පර්ශය කියන එක හටගත්තොත් තමයි අපි යමක් දැනගන්නේ. ඉතින් ඒ නිසා අපි යමක් දැනගන්නකොට මතක තියාගන්න ඕනේ මේ දැනගත්තේ ස්පර්ශය නිසායි. එහෙම ධර්මතා ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ විසින් මේ අපිට යමක් පෙනීම සිද්ධ කරලා දෙන්න උපකාරයක් ඇති කරලා තියෙනවා. එහෙම ධර්මයකට හැකියාවක් තියෙනවා. ඒ හැකියාව නොදන්නකම නිසායි මේ කෙනෙක් පුද්ගලයෙක් දැනගත්තා, කෙනෙක් දැනගත්තා, මම දැනගත්තා කියලා අපි ගන්නේ. මේ දැන ගැනීම සිද්ධ කරලා දෙන මේ ස්පර්ශය කියන එක අපි තේරුම් නොගත්තාම. ඉතින් ඒ නිසා මේ ස්පර්ශය ඇති වෙන්න මේ ප්‍රත්‍යභාවය ගත්තාම ඒක අපි ප්‍රත්‍ය ශක්තියත් පොඩ්ඩක් කතා කරමු. ඒක ටිකක් වැදගත් වෙයි ගැඹුරු වුණත්. මේ තියෙන නිස්සය ප්‍රත්‍ය. එතකොට මේ පဋාණ ප්‍රකරණේ තියෙන එකක්. නමුත් අපිට මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ලිහිල්ව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේවා නැත්තම් මේ විදිහට කතා කරේ නැත්තම් බොහෝ විට අපිට මේ වගේ ඇතුළත තියෙන බබි ධර්මයේ තියෙන වැදගත් ජීවිතයට සම්බන්ධ ගැඹුරු ධර්ම කාරණා ඉතින් මේ අපිට මතුවෙන්නේ නැහැ. ඉතින් මේ තැන් තැන් වලින් හරි මේවා දැනගත්තාම ඉතින් මේ නිවන් මාර්ගට ප්‍රයෝජන තැන් වරින් වර උළුප්පලා ගත්තාම අපිට ඒවා ගොඩාක් වැදගත්. පဋාණේ කියන එක විෂයක් වශයෙන් ගෙන ගන්න ගියොත් ඒක ලොකු දෙයක්. නමුත් ඒක ඇතුලේ තියෙන අපේ මේ භාවනාවට වැදගත් දේවල් ඉගෙන ගැනීම, අපේ විදර්ශනා ඥාන දියුණු කර ගැනීම, කෙලෙස් දුරු කර ගැනීමට බොහෝ විට ඉවහල් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ අපි සරල කරලා ඉගෙන ගත්තාම වටිනවා. එතකොට මේ අපි මෙතනදී කතා කරන ප්‍රත්‍ය ශක්තිය පිළිබඳ දැන් ආයතන නිසා ස්පර්ශ වෙනවා කියවහම සලායතන පත්‍යා පස්සෝනේ. මේ ආයතන ටික කොහොමද ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය ඇති වෙන්නේ කියන එකයි දැන් මෙතන කතා කරන්නේ. ප්‍රත්‍ය හා ප්‍රත්‍ය සමුප්පන්නේ පිළිබඳ, ප්‍රත්‍ය ශක්තිය පිළිබඳවයි අපි කතා කරන්නේ. කොහොමද ස්පර්ශය ඇති කරන්න මේ ආයතන ටික දායක වෙන්නේ කියන එක. එතකොට මෙතන තියෙනවා කඩදාසි ආදී චිත්‍ර රූප ආදී පිහිටීමට උපකාර වන්නක් මෙන්. පිහිටීමට තැනක් ලැබිය යුතු ධර්මයකට පිහිටීමට ස්ථාන වන ධර්මයේ නිස්සය ප්‍රත්‍ය. නිස්සය කරනවා, නිස්සය කියන්නේ ඇසුරු කරගෙන පවතින. දැන් කඩදාසියක තුල චිත්‍රයක් අඳිනකොට මේ චිත්‍රය නිකන් අහසේ අඳින්න බෑනේ අපිට. බිත්තියක් හෝ කඩදාසියක් ඇසුරු කරගෙන තමයි අඳින්නේ. එතකොට අන්නේ කඩදාසිය නිස්සය කරගෙන, කඩදාසිය ඇසුරු කරගෙන චිත්‍රය පවතින. එතකොට චිත්‍රයට යම් වස්තුවක පිහිටන්නේ නැතුව චිත්‍රය කියන කාරණාව ලැබෙන්නේ නැහැ. චිත්‍රයක් අඳින්න බෑ. ඒ වගේ මේ ස්පර්ශය කියන කාරණාව හටගන්නත් නිස්සය ධර්ම ටිකක් තියෙනවා. ඒතකොට ඒ ධර්ම ඇසුරු කරගෙන තමයි උපදින්නේ. ඥානේ නිසා මේ ස්පර්ශය කියන කාරණාවත් මේ ආයතන ඇසුරු කරගෙන, ඇහැ නිස්සය කරගෙන, කන නාසය දිව ශරීරය නිස්සය කරගෙන ස්පර්ශය උපදින. එතකොට ඒ නිස්සය වීම කොටස් දෙකකට බෙදෙනවා. සහජාත නිස්සය ප්‍රත්‍ය හා පුරේජාත නිස්සය ප්‍රත්‍ය. සහජාත නිස්සය පුරේජාත නිස්සය වශයෙන් දෙවදෑරුම් වේ. එතකොට තමාහා එක්ක උපදනා ධර්මයන්ට පිහිටීමට උපකාර වන ධර්ම සහජාත නිස්සය ප්‍රත්‍ය. සහජාත නිස්සය කියලා කිව්වේ තමන් සමගම එකටම ඉපදෙමින් නිස්සය වෙනවා. ඒකට තමයි සහජාත නිස්සය ප්‍රත්‍ය කියලා කිව්වේ. පුරේජාත නිස්සය ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ වස්තුව නිස්සය වෙන වස්තුව මුලින් හටගෙන පසුව ස්පර්ශයට උපදින්න උපකාර කරන. තව ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශය ඇති වෙන්නේ ස්පර්ශය නිස්සය කරගෙන ඇසුරු කරගෙන පවතින වස්තුවත් දෙකම එකට. ඒකටයි සහජාත නිස්රේ ප්‍රත්‍ය කියලා. ඒකට අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තා අපි රටාවක් සහිත පැදුරක් කියන. ඒ වගේම අපි එක එක පාට නූල් අරගෙන අපි වස්ත්‍රයක් නිෂ්පාදනය කරනකොට, ඒ වගේම අපි එක පැදුරක් නිර්මාණය කරනකොට, ඒ පැදුරේ අවසානයේකොට පැදුරේ රටාවක් තියෙනවා. දැන් මේ රටාව පැදුර ඉස්සරලා හැදිලා පස්සේ රටාව හැදුණා නෙවෙයි. දැන් එහෙම දේවලුත් කරන්න පුළුවන් අදිනවා කියන එක. නමුත් මේක එහෙම එකක් නෙවෙයි. අපි දැකලා තියෙනවා පැදුර, ප්ලාස්ටික් පැදුරු, පන් පැදුරු ආදී මේ වගේ ගත්තාම පැදුර වියනවත් එක්කම වියලා ඉවර වෙනකොට රටාවත් හැදිලා ඉවරයි. ඒ නිසා පැදුරේ හට ගැනීමයි රටාවේ හට ගැනීමයි පෙරපසු නොවි එකට උපදී. නමුත් පැදුරේ තුල රටාවකුත් පේනවා. නමුත් මේ දෙක එකට හටගන්න. අන්න ඒකට කියනවා සහජාතව කියලා. සහජාත කියලා කියනවා. එතකොට අන්න ඒ වගේ සහජාත නිස්රේ ප්‍රත්‍ය කියලා දෙනවා. සහජාත නිස්රේ ප්‍රත්‍ය හැම වෙලාවෙම දෙන්න බොහෝ විට රූප ධර්ම ස්පර්ශයේදී නෙවෙයි, නාම ධර්ම ස්පර්ශයේදී තමයි ඒක ලැබෙන්නේ. ඒ නිසායි මම මේ আদি වචන සම්පස්සේ, පටිඝ සම්පස්සයත් මෙතෙන්ද ගත්තේ. නාම සම්පස්සය කියනවා. නාම ධර්ම ගැටීම නිසා උපදින ස්පර්ශයේදී දැන් හිතේ නාම ධර්ම ගැටීම නිසා යමක් දැනගන්නවා. හිතට රූප ධර්ම ස්පර්ශ වීම නිසා යමක් දැනගන්නවා. අපි කියමුකෝ ඇහැට රූපයක් ස්පර්ශ වෙලා දැන් හිතින් අපි යමක් ශබ්දයක් අහනකොට දැන් මේ රූපයක් නේ ශබ්දය කියන එක. එතකොට ඒ ශබ්දය කියන එක රූපයක්. රූපයක් හිතේ ස්පර්ශ වෙලා තමයි දැනගැනීම. අපි කියමුකෝ වේදනාවක් දැනගන්නවා කියලා. සංඥාවක් දැනගන්න අපිට ඇති වෙච්ච සැපයක් දැනගන්නවා. වේදනාවක් දැනගන්න අපිට ඇති ලෝභයක් දැනගන්නවා. අපිට ඇති වෙච්ච සද්ධාාවක් දැනගන්නවා. දැන් එතකොට මේ ලෝභය, සද්ධාව, වේදනා කියන නාම ධර්ම. මේ නාම ධර්මත් ස්පර්ශ වෙනවා. તો නාම ධර්ම හිතේ ස්පර්ශ වෙන්නේ හිත මුලින් හටගෙන පස්සේ ස්පර්ශ වෙනව නෙවෙයි. හිත සමගම වේදනාව ඉපදිලා අරමුණක් වශයෙන් ඉපදිලා, එතකොට මේ හිත සමගම මේ ස්පර්ශ වෙලා තමයි වේදනාව අරමුණ කරන්නේ. එතකොට මෙතන මේ ස්පර්ශය කියන අරමුණ නෙවෙයි, පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපි හිතෙන් නාම ධර්මයක් දැනගන්නකොට අපි කිම්ම හිතෙන් දැනගන්නවා වේදනාව. එතකොට හිතේ තියෙන වේදනාව දැනගන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ. එහෙම අපි වරදවා ගන්න එපා. කවදාවත් මේ ඒ හිතට ඒ හිතේ තියෙන ධර්මියෝ දැනගන්න බෑ. එතකොට හිත දැනගන්නේ හිතත් ඒ හිත සමගම උපදින නාම ධර්ම කියන මේ දෙකම දැනගන්නේ ඒ හිතේව නෙවෙයි වෙන දෙයක්. එතකොට අපි හිතට වේදනාවක් අරමුණු කරනකොට ඒ හිතෙන් අරමුණු කර ඒ හිත ඇතුලේ එකට උපදිත වේදනාව නෙවෙයි. ස්පර්ශය කියන කාරණාව දැන් අපි කතා කරන්නේ. එතකොට සහජාත නිස්සය ප්‍රත්‍යයේදී අපි කතා කරේ අර පැදුරක රටාවසේ ඒකත් එකම එකට ඉපදිලා නිස්සය වෙනවා. එතකොට අපි කියමුකෝ ඇහෙන් රූපයක් දකිනකොට ඒ රූපය ගැටෙන්නේ ඇහෙනේ. එතකොට ඒ අණුව ගැටීම නිසා හේ හිත උපදින්නේ ඇහැ ඇසුරු කරගෙන. ඒ හිත උපදින්න හේතු වෙන ස්පර්ශයට ගන්නෙත් ඇහැ ඇසුරු කරගෙන. එතකොට දැන් ඒ ස්පර්ශය ඇසුරු කරගෙන තියෙන රූපයක් ඇහැනේ. ඇහැ කියන එක රූපයක්. ඉතින් අන්න එතකොට නමුත් අපි කියමුකෝ ඒ ඇහත් රූපයත් එකතු වෙලා අරමුණක් දැනගන්නකොට ස්පර්ශය ඇති වෙන ආකාරය. හිතින් යමක් දැනගන්නකොට දැන් අපි කියෙම ඇහැට රූපයක් ගැටෙනවා වගේ ඇහැ කන නාසයේ හිතටත් අරමුණු ගැටෙනවනේ. එතකොට ඒ හිතට අරමුණු ගැටෙනකොට දැන් හිතේ අරමුණක් ස්පර්ශ වෙන අපි නාම ධර්මයක් ස්පර්ශ වෙනවා. නැති අතීත ධර්මයකුත් ස්පර්ශ වෙන්න පුළුවන්. එතකොට හිතේ අරමුණක් ස්පර්ශ වෙනකොට දැන් ඒ අරමුණ ස්පර්ශ වෙන්නේ රූපයක නෙවෙයි හිතේ, නාම ධර්මයක තමයි. හිත කියන්නේ නාම ධර්මයක මනායතනේ කියලා කියන්නේ. එතකොට මනායතනෙන් තමයි අරමුණ ගැටෙන්නේ. අපි කියමු වේදනාව අරමුණු කරනවා කියලා. එතකොට හිතෙන් වේදනාව අරමුණු කරන්න නම් ඒ වේදනාව හිතේ ගැටෙන්න ඕන. එතකොට ගැටීම ඇති කරන ස්පර්ශය දැන් ඉපදෙලා තියෙන නාම ධර්මයක් නිස්සය කරගෙන, හිත නිස්සය කරගෙන. එතකොට මේ ස්පර්ශේ හිත නිස්සය කරගෙන උපදිනකොට එතන නිස්සරේ වීම සහජාතයි. හිත සමගම ස්පර්ශය ඇති වෙලා ඒ හිත නිස්සරේ කරගෙන ස්පර්ශය කියන කාරණාව වෙනවා. හැබැයි දැන් බලන්න මේ අපි ඇහැට රූපයක් ගැටිලා ඒ රූපයක් දැනගන්නකොට දැන් ඒ ස්පර්ශය නිස්සරේ කරගෙන තිබුණේ ඇසුරු කරගෙන තිබුණේ ඇහැනේ. ඇහැයි ස්පර්ශයයි දෙක එකට උපදින්නේ නැහැ. ඒ නිසා ඇහැ මුලින් ඉපදිනවා. පස්සේ ස්පර්ශය ඇති වෙන්න උපකාර කරනවා. ඒකට තමයි පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. හරියට ගස මුලින් හටගෙන පසුව හටගන්න පළවලට උපකාර කරන්නාත් මේ. ඒ වගේම චිත්‍රයක් අපි කිව්වේ චිත්‍රයක් අඳිනකොට මුලින් කොළය කියන එක තිබිලා කොළය මතන චිත්‍රය අඳින්නේ. කොළයයි චිත්‍රයයි දෙක එකට උපදින්නේ නැහැ නේද එතනදී. අර පැදුරයි රටාවයි දෙක එකට ඉපදුනා වගේ අපි කොළයක චිත්‍රයක් හදනකොට කොළේ මුලින් තිබිලා ඒ කොළේ තමයි චිත්‍රය. එතකොට චිත්‍රය කොළේ නිස්සය කරගෙන පවතිනකොට කොළේ මුලින් තිබිලා ඒක නිස්සය කරගෙන චිත්‍රය පවතිනා වගේ අර ඇහැ මුලින් හටගෙන පසුව උපදින ස්පර්ශයට පසුව උපදින හිතට ඇහැ උපකාර කරනවා. ඇහැ නොතිබුණා නම් චක්කු සම්පස්සේ කියන එක හෝ රූපයක් දැකීම කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ඇහැ රූප දැකීමට උපකාර වන හිතට හා ඒ හිතට ඇතිවෙන්න උපකාර කරන ස්පර්ශයට ඇහැ උපකාර කරලා තියෙනවා. අන්න ඒ ප්‍රත්‍ය ශක්තිය තමයි මෙතන අපි කතා කරන්නේ නිස්සරේ ප්‍රත්‍ය ශක්තිය කියලා කතා කරන්නේ. එතකොට ඇහැ කියන ධර්මතාවයක් කන කියන ධර්මතාවයක් නොතිබුණා නම් ස්පර්ශ චක්කු සම්පස්සේ කියලා එකක් වෙන්නේ නැහැ. චක්කු සම්පස්සේ කියන එකක් නොවුණා නම් අපි රූප දකිනවා කියන එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අනාත්ම ධර්මතා ඇති කල්ලි ඒ හේතු ධර්ම ඇති කල්ලි මේ ඵල ධර්ම කියන්නේ දැකීම ඇහිම දැන ගැනීම ආදී ධර්ම වෙනවා. සිද්ධාන්ත වෙනවා. එතකොට කෙනෙක් පුද්ගලයෙක් කරනවා නෙවෙයි මේ පරමාර්ථ ධර්මියෝ අපි හරියට ඉගෙන ගත්තාම අපිට යම් දැනීමක් වෙනවා නම් හොඳට ගන්න අපි යම් දැනීමක් වෙනවා නම් එතන හිතක් අටගෙන කෙනෙක් යමක් දැනගත්තා නෙවෙයි යම් දැනීමක් වෙනවා නම් මෙතන හිතක් අටගෙන හිත කියන්නේ මොකද්ද? අවස්ථාව හටගෙන ඒ දැනීම කරලා නිරුද්ධ වෙන ධර්මයක්. ඒ නිසා ඒක අපි ඇති බවට ගන්න හෝ කෙලෙස් උපදවා ගන්න බෑ. එතකොට දැනීමක් වෙනවා නම් හිතක් හටගෙන ඊළඟ කාරණාව තමයි මේ හිත හටගන්නුවේ කෙනෙක්ද? හිත හටගන්නන්න උපකාර කරේ මමද? නෑ. ඒ හිතට දැනීම ඇති උනේ ස්පර්ශය නැමැති කාරණාවක් වෙලා එනම් අරමුණක් ආයතනෙට ගැටිලා ස්පර්ශය නිසා තමයි හිත ගාතගත්තේ. ස්පර්ශ නැති වෙනකොට මේ ධර්මය නිරුද්ධ වෙනවා කියලා උන් අපිට නිරෝධය හා හේතුඵල ධහමත් එක්ක අපිට පුළුවන් මේ ලෝකේ අපි ඉන්නවා තියෙනවා නිත්‍යයි කියලා ගන්න කෙලෙස් ටික නැති කරගන්න. මොකද ස්පර්ශය නිසා නම් අපි දැනුනේ දැක්කේ ඇහුවේ. එතකොට ස්පර්ශය නැති වෙනකොට ඒ දැනීම දැකීමත් නිරුද්ධ වෙනවා. ඒ නිසා එතනින් තමයි අපි හේතුඵල ධහම මතු කරගන්නේ. මේ ස්පර්ශය නිසායි මේ දේ දැකීම උනේ. ස්පර්ශය නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියලා. අන්නේ දැක්මත් නිසා අපි තියෙන දේ දකිනවා, තියෙන කෙනා හා ඊයේ දැකපු දේ ගැන හිතනවා, ඒවා ගැන අපි කෙලෙස් ඇති කරගන්නවා කියන මෙන්න මේ කෙලෙසට ඉඳ නැහැ අපි. මෙන්න මේ කාරණාව තේරුම් ගත්තා. එතකොට එතනදී අපිට නොපෙනෙන ලස්සන ධර්මතාවයක් මේක පුරේජාත නිස්සරේ ප්‍රත්‍ය හා සහජාත නිස්සරේ ප්‍රත්‍ය. ඒ මොකද අපිට දැන් ආයතන නාම රූප නිසා ස්පර්ශය වෙනවා කිව්වත් ආයතන නිසා දැන් නාම රූප දිගන මෙතන තියෙන්නේ ආයතන 6 කියලා කියන්නේ. එතකොට ඇහැ නොතිබුණා නම් ඇහැ උපකාර කරගෙන රූප දැකීම වෙනවා. බැරි වෙලාවත් මේ ආයතන නොතිබුණා නම් මේ ස්පර්ශයට හෝ හිතට හෝ ඒ දැකීම කරන්න වෙන ආයතනයක් උපකාර කරගෙන බෑ. වෙන රූපයක් තව තියෙනවනේ, රූප ධර්ම මහභූත තියෙනවා, ප්‍රසාද රූප, තව ඊට පස්සේ ගෝචර රූප තියෙනවා, උපාදාය රූප තියෙනවා. කොච්චර තිබුණත් හිතට පුළුවන් කමක් නෑ ඒව ඇසුරු කරගෙන මේ රූප දැකීම කරන්න. ඉතින් අන්න ඒ නිසා තමයි මේවා විශේෂ. එතකොට ඒ චක්කු ප්‍රසාදේ නිස්රය කරගෙන ඒ එහෙම හිතට ගන්න ඉඩ දෙන බවක් ඒ රූප ධර්මවල තියෙනවා. දැන් නෙළුම්පතක වතුර බින්දුවක් වැටුණාට ඒ නෙළුම්පතේ රැඳෙන්න ඉඩ දෙන්නේ නැහෙනි වතුරට. ඒකේ ප්‍රතික්ෂේප කරන බවක් ඒ රූපේද. නමුත් අපි වස්ත්‍රයක පුළුන් කෑල්ලක වතුර ටිකක් වැටුණොත් ඒ වතුර ටිකට ඇසුරු කරන්න උරා ගන්න ඒ පුළුන් කෑල්ල හෝ වස්ත්‍රේ ඉඩ දීලා තියෙනවා. එහෙම රූපවල ප්‍රතිවීමක් තියෙනවා. ආන්නේ වගේ මේ චක්කු ප්‍රසාදය කියන එක හිතට උපදින්න නිස්ත්‍රය වීමක් වෙන ආන්නේ පත්‍ය ශක්තිය. ඒතකොට ප්‍රසාද තුල තියෙන ඒ වැසුරු කරගෙන හිත උපදිනවා. මේක ටිකක් සමහර විට මේක ගැඹුරු වගේ තේරෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රත්‍ය ශක්තිය තේරුම් කරලා දෙන්නයි මට උවමනාව තිබුණේ. ඒතකොට පුරේජාත ප්‍රත්‍ය හා සහජාත නිස්ත්‍රේ ප්‍රත්‍ය කියලා කාරණා දෙකක් එතනදි සිද්ධ වෙනවා. එතකොට පුරේජාත නිස්රේ ප්‍රත්‍ය කියලා කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ දේවල් මුලින් හටගෙන ඒව හටගන්නේ කර්ම ප්‍රත්‍ය. කර්ම ප්‍රත්‍යයෙන් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන දේවල් හටගෙන රූප ධර්මත් හටගෙන පසුව ඒ ඇහි හිත උපදින්න උපකාර කරනවා. ඒකට කියන පුරේජාත නිස්රේ ප්‍රත්‍ය කියලා. ඒකට කියනවා. එතකොට සහජාත නිස්රේ ප්‍රත්‍ය කියලා කියන්නේ එතකොට දැන් අර හිතම ඇසුරු කරගෙන පවතිනකොට හිත සමගම ස්පර්ශයේ ඉපදිලා අරමුණ ගන්න උපකාර කරන. එතකොට සහජාත හා පුරේජාත නිස්රේ ප්‍රත්‍ය වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. හොඳයි, අපි ඒක ඒ විදිහට තව මෙතන පොඩි කාරණා ටිකක් තියෙනවා. ඒක ගැඹුරු වෙයිද දන්නේ කියලා හිතෙනවා මට. වස්තු පුරේජාත නිස්රේ. දැන් අපි මෙතන ප්‍රත්‍ය ශක්තිය පිළිබඳව මම හිතෙන් ප්‍රමාණවත් කියලා කතා කරා. ඉතින් අපි මේකේ ඊළඟ අපිට වැදගත් වෙන අදිවචන සම්පස්සය, පටික සම්පස්සය කියන කාරණාව අපි කතා කරගමු. හොඳයි, මෙතන දැන් අපි කතා කරා අර ස්පර්ශය කියන කාරණාව කොටස් දෙකකට බෙදෙනවා කියලා. ස්පර්ශයේ නාම සම්පස්සයක් හා රූප සම්පස්සයක් කියන දෙකක් තියෙනවා. නාම ධර්ම අරමුණු වීම වශයෙන් හා රූප ධර්ම අරමුණු විසීම වශයෙන් කොටස් දෙකකට ස්පර්ශය බෙදෙනවා. ඒකට අදිවචන සම්පස්සය හා පටිඝ සම්පස්සය කියලා කියනවා. එතකොට මහා නිදාන සූත්‍රයේ මේ ස්පර්ශය පෙන්නලා තියෙන්නේ නාම රූප පත්‍ය පස්සෝ කියලා. නාම රූප කියන තැන ඇතුලේ මේ ආයතන ටික තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදය අපිට වෙනත් තැන්වල පෙන්වන්නේ මේ මහා නිදාන සූත්‍රයේ පටිච්ච සමුප්පාදයමයි පෙන්වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන ගන්න න්‍යාය ටිකක් වෙනස්. වෙන තැන් වල මේ සලායතන පත්‍ය පස්සෝ කියලානේ සඳහන් වෙන. නමුත් මෙතන නාම රූප පත්‍ය පස්සෝ කියලා තියෙනවා. ඒකේ වරදක් නෑ. මේ නාම රූප කියනකොටම නාම රූප ඇතුලේ ආයතන ටික තියෙනවා. ඒ නිසා ආයතන ටික සඳහන් නොකර කෙලින්ම නාම රූප වලින් ස්පර්ශ වෙනවා කිව්වා කියලා වරදක් නෑ. එතකොට නාම රූප පත්‍යෙන් ස්පර්ශ වෙනවා කියනකොට ඒ කාරණාව අපි මෙසේ දැනගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශ දෙකක් තියෙනවා. අදිවචන සම්පස්සේකුයි පටිඝ සම්පස්සේකුයි කියලා. මේ දෙක ඔබ සමහරට ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මේක පැටලිලා තියෙනවා. ඉදිරියේදී යම් යම් දහම් කාරණා අහනකොට ශ්‍රවණය කරනකොට මේක පිළිබඳ දැනගෙන ඉඳීම වැදගත්. එතකොට මෙතන අදිවචන කියලා කියන්නේ නාම ධර්ම කියන එක. පටිඝ කියලා කියන්නේ රූප ධර්ම ගැටීම. අදිවචන සම්පස්සේ කියන්නේ නාම ධර්ම ස්පර්ශ වීම. අදිවචන සම්පස්ස. පටිඝ සම්පස්සේ කියන්නේ රූප ධර්ම ස්පර්ශ වීම කියන එකට. එතකොට මේ ආකාර දෙකින්ම වෙනවා. මොකද අරූප ලෝකවල පටිඝ සම්පස්සයක් නැහැ. රූප ධර්ම ගැටිලා මොනවද දැනගන්නවා කියන එක අරූප ලෝකවල නැහැ. අරූප ලෝකවල කෙනීම නාම ධර්ම ස්පර්ශ වීම නිසා තමයි ඒ සත්වෝ ජීවත් වෙන්නේ. රූප ලෝකවල, කාම ලෝකවල මේ නාම රූප දෙකම නිසා ස්පර්ශය ඇති වෙලා අපි අරමුණු දැන ගැනීම, ඇහිීම, දැනීම කරමු. එතකොට අපි මේ සූත්‍රයේ තියෙනවා නාම රූප පත්‍ය පස්සෝති ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායන වේදිතක්. මහණේ මේ නාම රූප නිසා ස්පර්ශ වෙනවා කියන කාරණාව මෙන්න මේ පරයය මේ න්‍යායෙන් ඔබ දැනගත යුතුයි කියලා කියනවා. නාම රූපච්ඡය පස්සෝ යේහි ආනන්ද ආකාරේ යේහි ලිංගේ යේහි නිමිත්තේ යේහි උද්දේශේ නාමකායස්ස පඤ්ඤප්ති හෝති. තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේශ අසති අපිනකෝ රූපකායේ අධිවචන පංස අධිවචන සම්පස්සෝ පඤ්ඤායිතාති. ඔනෝ මේ සූත්‍රයේ තියෙන මේ පැටලිලි ස්වභාවය නිසා තමයි මේක ගොඩාක් අයට මේ තේරුම් ගැනීමට අපහසු වෙලා තියෙන්නේ. මෙතන මේ කියන කාරණාව මතුපිටින් බැලුවාම කෙනෙකුට හැඟෙන්නේ වෙන අර්ථයක්. අන්න ඒ නිසා මෙතන බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වන්න යන අධිවචන සම්පස්සේ කියන. එතකොට කියනවා ආනන්ද යම් ආකාරයෙන් යම් ලිංගයන්ගෙන් යම් නිමිත්තයන්ගෙන් යම් උද්දේශයන්ගෙන් නාමකායස්ස පඤ්ඤප්ති හෝති. දැන් එක එක නම් මුලින් ඒ ඒ ස්වභාවයන්ගෙන් ලිංගයන්ගෙන් කියන හඳුනන්න තියෙන ආකාරයන්ගෙන් ඒ වගේ යම් පඤ්ඤප්ති වලින් පැනවීම වලින් මේ නාම ධර්මයන් මතු කරලා පෙන්නලා තියෙනවානේ. වේදනාව සංඥාව සංඛාරය කියලා මේ නාම ධර්ම කියලා යමක් තියෙනවා. එතකොට මේ නාම ධර්ම කියලා යම් ආකාර ලිංග නිමිත්තයන්ගෙන් ඔයෙක් උද්දේශයන්ගෙන් මේ නාම ධර්ම සමූහය කියලා එකක් නොතිබුණා නම් නොපැනුවා නම් මේ අධිවචන සම්පස්සේ ඒ කියන්නේ නාම ධර්ම ගැටීම නිසා ඇති වෙන දැන ගැනීමක් තියෙනවා නම් ඒක රූපකායේ වෙනවද කියලා අහන. ආනන්ද යම් ආකාරයේ යම් ලිංගයන්ගෙන් සංඥාදි පඤ්ඤප්ති යම් නිමිත්තයන්ගෙන් යම් උපදේශයන්ගෙන් නාම ධර්ම සමූහයට වේදනා ආදී පැනවීමක් වේද ඒ ආකාර ලිංගයේ ඒ නිමිත්ත උද්දේශයන් නැති කල්ලි රූපකායේ අධිවචන සම්පස්සයක් පෙනේද කියලා. ඒ කියන්නේ රූප ඇහැට වේදනාවක් ගැටිලා හිතක් උපදින්න පුළුවන්ද වේදනාව දැන ගැනීම වශයෙන්? බෑනේ. දැන් ඇහැට ගැටෙනවා නම් ගැටෙන්නේ වර්ණ රූපයක්. එහෙම නැත්නම් කනට ශබ්දයක්. ඇහැට වේදනාවක් ගැටිලා වේදනාව දැනගන්නවා කියන එකක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි මෙතන කියන්නේ අධිවචන සම්පස්සේ කියලා කියන්නේ මොකද්ද? මේ නාම ධර්ම කියලා යමක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. එහෙම ධර්මතාවයක් තියෙනවා නම් අන්නේ නාම ධර්ම හිතට ගැටීම නිසාද යමක් දැනගන්නවා. එතනද ස්පර්ශයක් තියෙනවා. අන්න ඒකට කියනවා අධිවචන සම්පස්සේ කියලා. ඒක අපිටම තේරුම් ගන්න ඒව සාක්ෂි පෙන්නවා කියනවා. එහෙම නාම ධර්මයේ සමූහයක් නොතිබුණා නම් මේ ඇහැට වේදනාවක් ගැටිලා වේදනාව දැනගන්නවා කියන එකක් වෙනවද? නෑ. ඒක කවදාවත් වෙන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ නිසා එහෙනම් ආනන්ද දැනගන්න මේ අධිවචන සම්පස්සේ කියලා යමක් ඇත්තම් ඒ වෙන්නේ නාම ධර්ම සමූහයක්. හිතට ගැටීම නිසා වෙන ස්පර්ශය කියලා දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ අධිවචන සම්පස්සේ පෙන්නනවා. යෙහි ආනන්දේ යෙහි ලිංගේ යෙහි නිමිත්තේ උද්දේශ රූපකායස්ස පඤ්ඤප්ති හෝති. ඊට පස්සේ අනිත් පැත්තට පේනවා ආනන්ද යම් ආකාරයෙන් ලිංගයන්ගෙන් නිමිත්තෙන් රූපකායාගේ පැනවීමක් නොවේන. ඇහැ රූප ශබ්ද ගන්ධ පඨවි ආපෝ තේජෝ ආදී වශයෙන් මේ රූප ගොඩක් පනවලා තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීර ආදී වශයෙන් ඒ විදිහට නම් මොලින් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් මේ රූපකායාගේ පැනවීමක් නොවීනම් නාම ධර්මයන් තුල රූප ගැටීම නිසා පටිඝ සම්පස්සයක් වෙනවද කියලා. ඒ කියන්නේ තවත් අපි ඔබ සරලව කියලා කිව්වොත් දැන් ඇහැ කන ආදී රූප ධර්ම කියලා ලෝකේ පැනවීමක් නොතිබුණා නම් ඒවා නොතිබුණා නම් මේ වර්ණ රූපේ හිතට ගැටිලා රූපේ දැනගන්නවා කියන කාරණාවක් වෙනවද කියලා නෑ ස්වාමීනි කියලා. දැන් එහෙම වෙනවනම් අන්ධයටත් පුළුවන් වෙනවනේ රූප දකින්න. මොකද අන්ධයාගේ ඇහැ නමුත් හිත තියෙනවා, මනායතනෙ තියෙනවා. එහෙම තිබුණා කියලා අන්ධයට රූප දකින්න බෑ, බිහිර කෙනාට ශබ්ද අහන්න බෑ. ඉතින් ඒ නිසා ලෝකේ රූප ධර්ම කියලා පැනවීමක් තියෙනවා. රූප ගැටීම නිසා වෙන දැනගැනීමකුත් තියෙන. ඒක වෙනම දෙයක්. ලෝකේ නාම ධර්ම කියලා ධර්මතාවයක් තියෙනවා. ඒ නාම ධර්ම ගැටීම නිසා වෙන දැන ගැනීමකුත් තියෙනවා. මේම දෙකක්. ඉතින් ඒ නිසා රූප ගැටීම නිසා වෙන යම් ස්පර්ශයක් තියෙනවා නම් ඒකට කියව පටිඝ සම්පස්සේ කියලා. නාම ධර්ම ගැටීම නිසා උපදින යම් ස්පර්ශයක් තියෙනවා නම් ඒකට අදිවචන සම්පස්සේ කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට යම් අදිවචන සම්පස්සයක් හා යම් පටිඝ සම්පස්සයක් තියෙනවා නම් මේ නාම රූප නිසායි ඒ අදිවචන සම්පස්සය පටිඝ සම්පස්සේ වෙන්නේ කියන එකයි මතු කරලා දෙන්නේ. තව කෙනෙක් පුද්ගලයෙක් කරනව නෙවෙයි, මේ නාම ධර්ම කියලා සමූහයකුත් තියෙනවා, රූප ධර්ම කියලා සමූහයකුත් තියෙනවා. මේ නාම රූප ඇති කල්හිම ස්පර්ශය කියන කාරණාව වෙනවා. ඒ නිසා අපි රූප දැනගන්නවා, සද්ධහනවා කියන එක වෙනවා. ඒ නිසා මේ නාම ධර්ම සමූහයාගේ පැනවීම හෝ රූප ධර්මයාගේ පැනවීම හෝ නොවුනේ නම් ස්පර්ශය කියන කාරණාවක් පැනෙයිද කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙයින් අහන්නේ බුදුරජාණන්. ඒ කියන්නේ ඒක නෙමෙයි දැන් මේ ආනන්ද යම් ආකාර ලිංග නිමිත්ත උද්දේශ යන්ගේ නාමකායාගේ හා රූපකායාගේ පැනවීමක් වේද, ඒ ආකාර ලිංග නිමිත්ත උද්දේශ නැති කල්ලි අදිවචන සම්පස්සේ හෝ පටිඝ සම්පස්සේ හෝ පැනෙන්නේද කියලා. නෑ. ඒකයි මෙතන පුද්ගල භාවයකින් තොරව, පුද්ගල භාවයෙන් තොරව මෙතන පරමාර්ථ ධර්ම සමූහයාගේ හේතුඵල ක්‍රියාවක් සිද්ධ වෙන්නේ කියන එක. මොකද මේ ධර්ම නොතිබුණා නම් මෙතන පුද්ගලයෙක් නම් ඕක කරන්නේ, මේවා නැතුව ඉතින් ඒ කෙනාට පුළුවන් වෙන්න බෑ මේවා කරන්න. ඉතින් ආන්නේ නිසා තමයි යම් ආකාර ලිංග නිමිත්තයන්ගෙන් මේ නාම ධර්ම හා රූප ධර්ම සමූහයක් ඇති කල්ලි ස්පර්ශය කියන කාරණාව වෙනවා. ඒ වෙනකොට පටිඝ සම්පස්සේ කියන එක නාම ධර්මයන්ට කරන්න පුළුවන් කමක් නැහැ. අදිවචන සම්පස්සේ රූප ධර්මයන්ට කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා යම් වේදනාවාදී අරමුණු කිරීම වෙනවා නම් ඒ වෙන්නේ නාම ධර්ම හිතට ගැටීම නිසා. ඒකට කියන්නේ අදිවචන සම්පස්සේ. රූප දැකීම සද්දැහිම ආදී විදේවල් වෙන්නේ රූප ගැටීම නිසා ඇහැට, ඒ නිසා ස්පර්ශයක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පටිඝ සම්පස්සය හා අදිවචන සම්පස්සයක් ඇද්ද ඒ මේ ආයතන නිසා, හෙවත් නාම රූප නිසාමයි වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා ආනන්ද යම් මේ නාම රූපෝ යමක් ඇද්ද ස්පර්ශයට මේම හේතුවයි, මේම නිදාණයයි, මේම සමුදයයි, මේම ප්‍රත්‍යයයි. ඔක අපි අතෙන්ද ගිහිල්ලා කතා කරොත් මේ නාම රූප කියන එක නේ අපි ආයතන හැටියට ගත්තේ, ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන එක. එතකොට අපි එතෙන්ද ආපහු කියොත් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ධර්මතාවයක් නොවුනේ නම් ස්පර්ශය කියන කාරණාවක් කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා ආනන්ද දැනගන්න මේ ස්පර්ශය කියන කාරණාවක් පැනින්නේ නම් මේ ආයතනමයි, සලායතනමයි ඒ ස්පර්ශයට හේතුව. ස්පර්ශයේ උපදින්න සමුදේට පැවැත්මට හටගන්න හේතුව මේ ආයතන ටිකයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ සලායතන පත්‍යා පස්සෝ කියලා බුදුරජාණන් වහන්සේ පටිසම්පාදේ පෙන්නලා දුන්නා. ඉතින් අන්න ඒ නිසා ඔන්න ඒ කාරණාව තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ ස්පර්ශය කියන්නේ මොකද්ද කියන එක, හා ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒ ස්පර්ශය කොටස් වලට බෙදුවා, අදිවචන සම්පස්සේ, පටිඝ සම්පස්සේ කියලා. ඉතින් මේ ඔක්කොගෙන් ඔබට මේ සියල්ලම මතක තියාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේකෙන් ඔබට ගත යුතු නුවණ තමයි යම් දැනීමක් දැකීමක් වෙනවා නම් අපි ලෝකයේ දේවල් දකින්නවා, අහනවා, දැනගන්නවා, හිතනවා, කල්පනා කරනවා. ඒ නිසා අපි කෙලෙස් ඇති කරගන්න. මේ කෙලෙස් කර්ම ඇති වෙන සිද්ධාන්තයේ දිහා බලන්න ඔබ. මේ කෙලෙස් කර්ම ඇති වෙන සිද්ධාන්තයේ දිහා බැලුවාම ඔබට මේ කියන හේතුඵල දහමක් නොදන්නා නිසායි අපි කෙලෙස් කර්ම රැස් කරගෙන, ඒවා සත්ව පුද්ගල භාවයෙන් අරගෙන තමයි රැස් කරගෙන. ඒ නිසා අපි තේරුම් ගත්තොත් යමක් පේනවා නම්, යමක් ඇහෙනවා නම්, මට කෙලෙසයක් හටගත්තනම් මට තරහක් හටගත්තනම් ඒකට හේතුව කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි මෙන්න මේ කියන ස්පර්ශය නිසායි ඒ දේවල් හටගත්තේ. මට තරහක් ආවා කෙනෙක් බැන්නා කියන තැනත් උනේ ස්පර්ශයක්. ශබ්දයක් කනට ස්පර්ශ වීම නිසා තමයි ඒක දැනගත්තේ. එතකොට මේ ස්පර්ශය නිරෝධ වෙනකොට අර හටගත්තු කෙලෙස් කර්ම සියල්ලම නිරුද්ධ වෙනවා. නමුත් ඒ ස්පර්ශ නිරෝධයෙන් අපි තුළ හටගත්ත කෙලෙස් කර්ම හෝ දකින්හන දේවල් නිරුද්ධ වෙනවා කියන එක අපි නොදැනගෙන හිටුවා. ඒක අපි එතෙන්ට ඒ නුවණ අරන් ගියේ නැත්තම් වෙන හානිය මොකද්ද? කෙනෙක් පුද්ගලයෙක් කියන මේ මොකද්ද? මේ ප්‍රපංචය අපිට එනවා. තණ්හා දිට්ඨි මාන කියන ප්‍රපංචය එනවා. එතෙන්ද ප්‍රපංචය ඇතුල් වෙච්චි ගමන් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙච්චි ගමන් භවයේ සකස් වෙනවා. දුකට හේතුව සකස් වෙනවා. ජරා මරණ ආදී මේ දේවල් වලටපත් වෙනවා. ඒ නිසා මේ අපි වර්තමානයේ ජීවත් වෙනකොටත් මතු උප්පත්ති වශයෙන් දුක් හට ගන්නකොටත් මේ කාරණා හැම එකකටම හේතුව මෙන්න මේ කියන ස්පර්ශය කියන කාරණාව අපිට මතු නොවීම කියලා එක් දහම් පරයයකින් අපිට විස්තර කරලා දෙන්න පුළුවන්. ඉතින් ආන්න ඒ නිසා මේ දහම් පරයය අපි දැනගත්තාම ඒකේ තියෙන ලාභය මොකද්ද? අපි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා මට තේරෙන්නේ නැහැ, මේවා ගැඹුරුයි, පැටලිලි සහිතයි කියලා අපිට හිතිලා මෙහා කෙරේ අපිට මන්ද උත්සාහයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ මන්ද උත්සාහය ඇති වුණා කියලා අමාරුයි කියලා අපි මේක තේරුම් නොගෙන මේවා ජීවිතයට ගලපා ගත්තේ නැත්තම් වෙන හානියක් තියෙනවා. මොකද්ද? ඒ දේවල් අපි සත්ව පුද්ගල භාවයෙන් ගන්නවා, මම වගේ කියලා ගන්නවා. ඒ කියන්නේ ස්පර්ශය නිසා හටගත්ත දේ කෙරෙහි අපි තියෙන දෙයක් දකිනවා, කෙනෙක් දැනගන්නවා කියලා ගත්තු ගමන් මොකද වෙන්නේ? කර්ම කෙලෙස් වලට ඉඩ ලැබෙනවා. ඒ නිසා අපි කරන්නේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අවිද්‍යාව සහිතව ජීවත් වීම නිසා කර්ම කෙලෙස් ඇති වෙනවා. ඒ මොහොතේත් අපිට දුක් හටගන්නවා. ඒ විතරක් නෙවෙයි, මතු අනාගතයේ අපිට සතර අපාය ආදී දුක් ඇති වෙන්නත් හේතු වෙයි. ඉතින් ඒ නිසා මේවා අපි අමාරුවෙන් හරි මේවා තේරුම් ගත්තොත් ඒකේ අපිට ලාභය තමයි මෙලව උපදින්න තියෙන දුක් නැති කරන්න හා පරලොවදී උපදින්න තියෙන දුක් වලින් මිදෙන්න මේ කාරණා අපිට බොහෝම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ අමාරුවෙන් හරි මේවා ඔබට විස්තර කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අද අපි කතා කරගෙන ආවේ නාම රූප පත්‍ය පස්සෝ කියන, එහෙම නැත්නම් සලායතන පත්‍ය පස්සෝ කියන කාරණාව. නාම රූප පත්‍ය පස්සෝ කිව්වත් සලායතන පත්‍ය පස්සෝ කිව්වත් එකම දේ තමයි කියලා තියෙන්නේ. නමුත් අපිට පටිච්චසමුපාදයේ බහුලව හම්බෙන්නේ සලායතන පත්‍ය පස්සෝ. එතකොට ඒකෙන් අපි කතා කරන්නේ ආයතන 6 නිසා ස්පර්ශ වෙනවා කියනකොට 6ම එකවර වෙලා ස්පර්ශ වෙනවා කියන එක නෙවෙයි, එක් එක් දේ නිසා ස්පර්ශ වෙනවා. එතකොට ස්පර්ශයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නාම ධර්ම ගැටීම නිසා වෙන ස්පර්ශය හා රූප ගැටීම නිසා වෙන ස්පර්ශය. මේ දෙක නිසාම වෙලා තියෙන්නේ හිතට මේ අරමුණු දැනගන්න බෑ නිකම්ම තනියම තමාට. එතකොට හිතේ කෘත්‍යය තමයි අරමුණක් දැනගන්න බව. ඒක කෙනෙක් දැනගන්නවනේ හිත කියන ක්‍රියාව. ඒ ක්‍රියාව කියන එකෙන් අදහස් කරේ යමක් අපිට පේනවා නම් එතන හිතක් ඉපදෙනවා. ඊළඟ කාරණාව තමයි හිත ඉපදුනේ කොහොමද? හිත ඉපදුනේ අරමුණ දැනගත්තේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියන එකෙන් අරමුණ ගෙනල්ලා දුන්නේ නැත්නම් හිතට කවදාවත් ඒක ගන්න බෑ. ඒ නිසා නැති දේ පවා, නිරුද්ධ වෙච්ච දේ පවා කොහොමද එන්නේ හිතට දැනගන්නේ? ස්පර්ශය නිසා. ඒක හොඳටම ප්‍රමාණවත්. එතනින් අපි තේරුම් ගත්තොත් මේ අපි කෙනෙක් පුද්ගලයෙක් කියන කාරණාවට නොගිහින් මෙහෙම අනාත්ම ධර්මයකට හැකියාවක් තියෙනවා කියලා තේරුම් ගත්තාම, හැබැයි ඒ වගේ එල්ලෙන්න නෙවෙයි අපි ඒව ඉගෙන ගන්නේ. මේවා නිසා මේවා හටගත්තට මේ ධර්මවල ස්වභාවය අනිත්‍යයි, අසාරයි, දුකයි, හටගත්ත සැනින් බිඳිලා යනවා. මේ එකක්වත් මම මගේ කියලා ගන්න සුදුසු නෑ. අපි මේවා ඉගෙන ගන්නේ මේවා උපදින්නේ මෙහෙමයි කියලා දැන ගැනීමට. එහෙම උපදින බව නොදැනගත්තොත් වෙන්නේ මොන හානියද? ඒ දේවල් කෙරේ අපි නිත්‍ය සංඥාව පිහිටනවා, ආත්ම සංඥාව පිහිටනවා, පුද්ගල සංඥාව පිහිටනවා. එහෙම පිහිටුවොත් වෙන හානිය මොකද්ද? ඒ නිසා අපිට කර්ම සකස් වෙනවා. කෙලෙස් සකස් වෙන. කර්ම කෙලෙස් සකස් වුණොත් මොකද වෙන්නේ? ඒ මොහොතේ දුක් උපදිනවා. අනාගතයේ සතර අපාය නිරය ආදී දුක්වලට, ජාති ජරා මරණ දුක්වලට හේතු වෙනවා. මෙහෙම චක්‍රයක් තියෙනවා. මේක අපිට පේන්නේ නැහැ. නමුත් අපි ජීවත් වෙන එක වුණාට ඔන්න ඔය වගේ හේතුඵල සිද්ධාන්තයක් වෙනවා. මේක අතහැරියොත් මේ දේ වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස් උප්පාදා ඉදං උප්පච්චති කියලා මේ පටිසම්පාද න්‍යාය පෙන්වන්නේ. ඉතින් ආන්නේ නිසා අපිට මේ නිසා මේවා අපිට අයින් කරලා තේරෙන්නේ නැහැ කියලා පැත්තකට වෙලා ඉඳත් බෑ. එහෙම වුණොත් ඔබ තේරුම් ගන්න මේ ටික මට උරුම වෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි මේව අමාරුවෙන් හරි තේරුම් ගන්න ඕනේ. ඉතින් ස්පර්ශය කියන කාරණාවෙම හේතුඵල ධම තේරුම් ගන්න බැරි නම් වෙන වෙන න්‍යායන් වලිනුත් තියෙනවා. නමුත් කෙනෙකුට ඇතැම් අයට මේ Nirodhe බලනකොට, නිරෝධයේ පැත්තට යනකොට මේ ස්පර්ශය කියන කාරණාව සමහර කෙනෙකුට ගොඩක් ග්‍රහණය කරගන්න පහසුයි. හැබැයි ස්පර්ශය කියන ධර්මයේ සියුම් එකක් තේරුම් ගන්න අපි අර රූප ගැටීම නිසා වෙනව වගේ එකක් නෙවෙයි මෙතන. මේ ස්පර්ශය කියලා අපිට වස්තු දෙකක් ගැටෙනවා වෙන ස්පර්ශයක් නෙවෙයි. නමුත් ඒ ස්පර්ශය හඳුන්වන්න වෙන විදිහක් නෑ. ඒ නිසායි ගැටීම කියන එක එතන කියන්නේ. ගැටීම කියනකොට මේ පරමාර්ථ ධර්මයන්ගේ ස්පර්ශය අපිට අර කියපු වගේ වස්තු දෙකක් ගැටෙනවා වගේකකින් නෙවෙයි මෙතන වෙන්නේ. අරමුණක් ස්පර්ශ වීම සියුම් වූ පරමාර්ථ ධර්මයකින් සිද්ධ කරන එක. හිතට අරමුණක් දැන ගැනීමට ඒ අරමුණ හිතට සම්බන්ධ කරලා දෙන මාධ්‍යයක් තියෙනවා. ඒකයි ස්පර්ශය කියලා කිව්වේ. ඒ ස්පර්ශයට ඒ විදිහට ගැටීම කියන නම දීලා තියෙන පහසුව සඳහා. ඉතින් අන්න ඒ නිසා අපි මේ පටිච්චසමුප්පාදයේදී අද අපි කතා කරේ සලායතන පත්‍ය පස්සෝ කියන කාරණාව. ඊළඟ අපිට කතා කරන්න පස්ස පත්‍ය වේදනා කියන එක. වේදනාව. එතකොට මේ අපිට උපදින සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ආදී නොයෙක් වේදනාවල් තියෙනවා. ඒත් සාමිස වේදනා, නිරාමිස වේදනා. මේ වේදනාව කියන එකට හේතු ස්පර්ශයයි. ස්පර්ශයේ අණුව තමයි අපිට වේදනාවල් තීර වෙන්නේ. සැප වේදනාවල්, දුක් වේදනාවල්. එහෙම නැත්නම් අපිට ඕන විදිහට සැප වේදනාවන් උපද්දව ගන්න හෝ දුක් වේදනාවන් නැති කරන්න හෝ බෑ. ඒක ස්පර්ශයට අණුව වෙන එක. ඉතින් ඒ නිසා අපිට ඊළඟ කතා කරන්න තියෙන මේ වගේ වැදගත් මාතෘකාවක් වේදනාව කියන එක නිසා බොහෝ කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඒකත් අපේ ජීවිතවලට සමීප මාතෘකාවක්. ඒක දැනගෙන ඉතියාම අපි මේ වේදනාවට තණ්හා කරනවා කියන කාරණාව අපිට නැති කරගන්න පහසු වෙනවා. ඉතින් ඒ නිසා අපි ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙන එක. ඉතින් ඒ නිසා දැනට අදට මම මේ අංගය පටිසම්පාද න්‍යාය මේ කොටස විස්තර කරන එක අවසන් කරනවා. ඔබට මේ ඔස්සේ ඇතිවන යම් ගැටීම් මේ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරන්න ඒවා ඉඩ අවකාශ සලසනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු 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 සාමිනා සප්වාන්සේ ඉතාමත්ම ගැඹුරු ධර්ම කාරණාට එකල ස්පර්ශ කරා. මම හිතන්නේ අපේ කල්‍යාණ මිත්‍රින්ට ගැටළු ඇති ඒ සම්බන්ධයෙන් දැන් මේ අවස්ථාව.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට මට ප්‍රශ්නයක් ආවා. නිරෝධය දකින්න මොහොතේ කොහොමද දකින්නේ කියන එකම ඔබ වහන්සේගේ දේශනාවෙන් මේ ඉතුරු ටික මට අවබෝධ වුණා. ඒතොර මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒතොර අපේ හාමුදුරුවනේ අරූප ලෝකවල රූප ලෝකවල දැන් මේ දකින්න විදිය ඇටි කියන්නේ දැන් මෙතන රූප ලෝකවල තිය රදි සම්පස්තය විතරද කොහොමද නෑ රූප ලෝකවල කොහොමද ඒක දැකින ඒ විදි කොහොමද කියන එක පොඩ්ඩක් අවබෝධ කරගන්න
ඕනේ. ඔව්, එතන අරූප ලෝකවල ස්පර්ශය වෙන්නේ අධිවචන සම්පස්සේ හිතට නාම ධර්ම ගැටීමෙන් තමයි. කියන්නේ එතන අරූප ලෝකයේ තියෙන රූප නෑ, නාම ධර්ම විතරයි තියෙන්නේ. එතකොට හිතට පුළුවන්කම තියෙනවා නාම ධර්ම ඇසුරු කරගෙනම උපදින්න පවතින්න හිතට හැකියාවක් තියෙනවා. නමුත් අපිට මේ කාම ලෝක තුල ඒක නැහැ. රූපයක්ින් තොරව හිත පහළ වෙන්නේ අපිට. දැන් කාම භූමියේ නම් මේ අපිට නාම ධර්මයක් අරමුණු කරත් හෘද වස්තු ඇසුරු කරගෙන ඒව පවතින. ඒ නිසා රූපයක් අවශ්‍යම වෙලා තියෙනවා. රූප අරූපය ලෝකවල එහෙම අත්‍යවශ්‍ය නෑ මේ හැ කණනාසේ දිව ශරීරයේ කියලා ඒව අවශ්‍ය නෑ. එයාට වැටහෙනවා දැන් අපිට නිින්දෙන් ඉන්නකොට හීනෙන් අපිට ලෝකම වෙනවනේ. එක එක ලෝකම වෙනවා. හිතට වැටහෙනවා. දැන් ඒකේ කිසි අඩුවක් නෑ මේක හීනේ කියලා ඒ වෙලාවට නෑ හොඳට ඒවා වැටහෙනවා පේනවා නමුත් ඔක්කොම හිතට වැටහෙන ස්වභාව. ඒ නිසා මේ කොහොමද ඒවා වැටහෙන්නේ කොහොමද දැනගන්නේ කියලා ඒ අනුසාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අරූප ලෝකවලත් හිත නාම ධර්ම ඇසුරු කරගෙන නාම ධර්ම හිත ඇසුරු කරගෙන ඕනෝන්ට නිස්සරය කරගෙන උපදින්න පුළුවන්කම තියෙනවා. ඒතකොට වැටහීමත් ඒ වගේම වෙනවා. මේක හිතටනේ වැටහෙන්නේ. අපි හිතුවට අර බාහිර තියෙන රූපයක් දකිනවා කියලා වගේ. නමුත් මේ ඒත් වෙන්නේ හිතටම ඇති වෙන වැටහීම. ඉතින් ඒ නිසා අරූප ලෝකවල මේ සම්පස්සේ අදිවචන සම්පස්සේ කියන එක මේ හිතට ඒ ඒ අතීත අනාගතේ ඒ ඒ රූප අරූප ලෝකවල ඉන්න බ්‍රහ්ම ආදීන් ඒවා දැනගත්තු අහපු දේවල් ඒ ඒ මොහොතේ හිතට ස්පර්ශ වෙලා දැන ගැනීම වෙනවා. ඉතින් බොහෝ විට අරූප ලෝකවල ධ්‍යාන සිතෙන් ඉන්න නිසා ඒ වගේ අරමුණ එකක් වෙනවා. දැන් කාම ලෝකේ නම් විවිධ අරමුණු තියෙනවා. නමුත් ධ්‍යාන සිත්වල අරමුණ එකයි. නමුත් ඒ ධ්‍යානෙන් නැති අවස්ථාවල ඒ ඒ දැකපු මේ තමන්ට වේදනාව සුඛය හා ඊට පස්සේ කාම ධර්ම උනත් අරමුණු කරන්න පුළුවන් රූප ලෝකේ ඉන්න අයට. දැන් ලෝභයක් අරූප ලෝකේ ඉන්න අයට හටගන්න. එතකොට ලෝභය අරමුණු කළා යම් යම් දේවල් එයා හිතට මැවෙනවා. දැන් අපි හීනකින් යම් යම් දේවල් මැවෙනවා වගේ හිතට වැටහෙනවා. ඉතින් ඒ අනුසාරයෙන් තමයි මේ අරූප ලෝකවල ඇති වෙන ස්පර්ශ ඒකට අදිවචන සම්පස්සේ කියලා කියන්නේ. නමුත් පටිග සම්පස්සේදී වෙන්නේ ඉතින් මේ රූපයක් ගැටීම නිසා ඒක අරමුණු කරගෙන හිත පහළ වෙන එක. තේරුණාද?
එහෙම තේරුණා අපේ හාමුදුරනේ. එහෙමයි අවශ්‍යයි. බොහොම අපේ හාමුදුරනේ තෙරුවන් සරණයි.
ශාන්ත මහත්මයා අත උස්සල තියෙනවා ප්‍රශ්නයක් අහන්න තියෙනවද?
එවන් සර්ණයි අපේ ස්වාමීන් වහන්සේ එච්චි ප්‍රශ්නයක් ඔබ වහන්සේට කොහොම පින් අද විස්තරයක මෙතනදී විදර්ශනා භාවනාව වඩන්න කොහොමද අපි මේ මෙතනදී උදව් කරගන්නේ ස්වාමීන් වහන්සේ සලායතන පස්චා පස්ස කියන එක කොහොමද අපි උදව් කරගන්නේ කියන එක පොඩ්ඩක් විස්තර කරොත් බොහොම පින් තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ.
හා හොඳයි. ඒක මේ පිළිබඳව විස්තර කරා. නමුත් අපි මේකම ප්‍රශ්නයක් වශයෙන් අරගෙන විස්තර කරනකොට ඒක කෙනෙකුට අවධානයයි කියලා අදහසින් අපි නැවත ඒක කතා කරනවා. මෙතනදී අපි විදර්ශනා කරනකොට මේ සලායතන පත්‍යා පස්සෝ කියන දහම් පාඩයත් එක්ක අපි විදර්ශනා කරනවා. අපි කියමුකෝ කෙනෙක් සමතකමටහනක් වඩන්න ගියත් විදර්ශනාවක් වඩන්න ගියත් අපි හිතට දැකපු අහපු දැනගත්තු දේවල් සිහිවෙවි එනවා. එතකොට මේ සිහිවෙවි එන එක තුළ අපිට ඒ තුළ ඇතුළත උපාදාන තණ්හාව කර්මය ඇති බවට ගත්තු අරමුණු තමයි තියෙන අතීත අනාගත වශයෙන්. එතන මේවා හිතෙන් සංසිඳුනහම තමයි අපිට සමාධියක් ගොඩනැගෙන්නේ. ඒ වගේම විදර්ශනාවක් ගොඩනැගෙන්නේ. ඒ නිසා එතකොට දැන් අපි විදර්ශනාවක් කරන්න යනකොට අපිට දැකපු දෙයක් සිහි වෙනකොට අහපු දෙයක් සිහි වෙනකොට එතනදී මෙන්න මේක අපි උදව් කරගන්නවා. කොහොමද යමක් දැක්කනම් මම දැක්ක නෙවෙයි ඒ දැකපු අවස්ථාවේ රූපයක් ස්පර්ශ වීම නිසා යමක් පෙනුණා නම් දැන් ඒ රූපයත් නිරුද්ධයි ඒ හිතත් නිරුද්ධයි ඒ නාම රූප ඇතිකරන්න හේතු වෙන ස්පර්ශයත් නිරුද්ධයි. ස්පර්ශය නිසා නම් දැන ගැනීමක් උනේ ඒ ස්පර්ශය එතනම නිරුද්ධ වුණා. ඒ නිසා ඒ දැකපු ආපු දේවල් එතන නිරුද්ධ වුණා. දැන් මේ සිහි වෙන්නේ නිරුද්ධ වෙච්ච දෙයක් සිහි වෙනවා මිසක් ඇති දෙයක් සිහි වෙනවා නෙවෙයි කියලා අපිට ඒ විදර්ශනා කරනකොට දැකපු අහපු දේවල් පිළිබඳව ඇති තියෙනවා ඇති බවට වෙන අදහස ඔය විදිහට ඒකේ ස්පර්ශයගේ Nirodhe බල අයින් කරන්න පුළුවන්. එතනදී මම දැනගත්තා නෙවෙයි මේ ඇහැ නැමැති ආයතනයේ තිබුණ නිසා ඒ ආයතනයේට රූපයක් ස්පර්ශ වීම නිසායි ඒ දැනගැනීම උනේ. ඒ දැන ගැනීම ස්පර්ශ නිරෝධයෙන් එතනම නිරුද්ධ වුණා. දැන් නැහැ. දැන් මට යමක් හිතෙනවා නම් මේ දැන් රූපයක් හෝ අරමුණක් ස්පර්ශ වීම නිසායි වෙන්නේ. මේකද මෙතනම ඒ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා අපිට අර ඉන්නවා තියෙනවා කියලා හෝ ඇති බවට පුද්ගල භාවයෙන් එන දේවල් කෙරෙහි ඔන්නෝේ ඥානීය අනාත්මව මේ ධර්ම සමෝහයක් ඇති වෙන බව නැති වෙන බව හිතට පෙන්වලා දෙනකොට එයාට මේ අනාත්මව පරමාර්ථ ධර්මයෝ ස්පර්ශ වෙලා එයාට මේ හේතුඵල ධම ඔස්සේ අර සත්පුද්ගල භාවයෙන් ගැනීම හා ඒවා ඇති බවට නිත්‍යයි ආත්මයි වශයෙන් ගැනීම දුෂ්ටිය නැති වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී විශේෂයෙන් වැදගත් වෙන්නේ අනේ දුෂ්ටි කණ්ඩණය. ඉන්නවා තියෙනවා කියලා ගන්න සත්පුද්ගල භාවයෙන් ගන්න. දැන් මට පේනවා මට ඇහෙනවා කියන කාරණාව සම්පූර්ණ වැරදි කතාවක්. නමුත් වෙලා තියෙන හිම එකක් නෙවෙයි මේ පරමාර්ථ ධර්මයන් ඕනෝන්ට ක්‍රියා කර ගැනීම වශයෙන් මේ ඵලයක් හටගෙන තියෙන පෙනීම කියන්නේ. ඒක අපි මෙනෙහි කරගන්න බැරි වෙච්ච නිසා අපිට ඒ මොහොතේ අපි මේවා පුද්ගල භාවයෙන් ගැට ගහලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ඒක නැති කරන්න අපි විදර්ශනා කරනකොට මේ ඇත්ත පෙන්වලා දෙනවා. ඉතින් ඇත්ත පෙන්වලා දෙන්න යනකොට මේ සියුම් කාරණාවක් පෙන්වන්න යනකොට හිතට සමාධියක් අවශ්‍යයි. අන්නේ සමාධිය ඇති කරගෙන මේක හොඳට පැහැදිලිව පෙන්වන්න පුළුවන්. මේ අනාත්ම හේතුඵල පටිච්චසමුප්පාද ධර්මය අපිට පෙන්වන්න පුළුවන් මේ හිත සමාධි වුණා. හැබැයි සමාධි කරගන්න යෑමේදීත් ඒත් අපිට කරපු කියපු දේවල් සිහි වෙනවා. ඒ නිසා කෙනෙකුට පුළුවන් ඒවා සිහි නොකර අර සමාධියෙන් ගත්ත ආනාපාන සතිය හරි ඒ අරමුණේම හිත පවත්වමින් අර වෙන්ද නොදී යටපත් කරන්න. නමුත් විපස්සනා සමාධිය කියන්නේ ඒක නෙවෙයි. විපස්සනා සමාධිය කියලා කියන්නේ ඔය විදිහට සමතයක් වුණත් වඩනකොට අරමුණු සිහිවි වෙනකොට ඒ වගේ ඇත්ත පෙන්න හිතට සිහිවෙන එක අයින් කරලා දාන. ඒතකොට කෙලෙස්ෙ ගෙව ගෙවා තමයි එතන සමාධිය වඩන්නේ. ඒකට විපස්සනා සමාධිය කියලා කියන්නේ. ඒක ප්‍රබල සමතෙන් විතරක් ඇති කරගන්න සමාධිය බාහිර සාසන වලත් තියෙනවා. ඒක අරමුණු ඒත් වෙන ස්පර්ශය නිසා නමුත් ඒක පේන්නේ නැති නිසා ඒ ගැන සිහි කරන්නේ නැතුව මේක බාධාවක් හැටියට සලකාගෙන අර අරමුණේම හිත අරන් යනවා. එතකොට සමාධි වෙනවා. සමාධි වුණාන් පස්සේ පුළුවන්කම තියෙන ඔයාට මේ කාරණාව හොඳට පැහැදිලිව හිතට පෙන්න. පෙන්නන්න නම් මේක අපි නිර්වෘල්ල අවබෝධ කරගෙන වටහාගෙන ඉන්න ඕනේ. වටහාගෙන හිතියම පෙන්නන්න බුල මොකද අපි පෙන්නන්න ඕනේ ඇත්ත. අපිට හිතන දේවල් හිතට පෙන්නලා රවට්ටලා අපි හිත අරන් ගියාට වැඩක් නැහැ. අපි හැමදාම එහෙම කර හිත රවට්ටාගෙන අපි අරන් යනවා. නමුත් ඇත්ත නෙවෙයි අපි පෙන්නන්නේ. ඒ නිසා අපි නිවැරදි පිරිසුදු සම්මා දිට්ඨිය තථාගතයන්ගේ ධර්මයේ අපි හොඳට වටහා ගත්තාම පස්සේ හිතට පෙන්වන්නේ ඇත්තම. ඒ නිසා ඒවා දුස්ති බවට පත් වෙන්නේ නැතුව මාර්ගඵල දක්වා හිත යන තෙරුවන් සරණයි.
බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේ එතනදී අපි අර ප්‍රත්‍ය විදිහට යෙදෙන විදිහත් විදර්ශනා කරන්න ඕනේද ස්වාමීන් වහන්සේ? කියන්නේ ප්‍රවෘත්ති වශයෙන් අවිද්‍යා සංහා කර්ම යෙදෙන හින්දා අපි එතනදී අරමුණු ගන්නවා නේද ඉන්ද්‍රියන්ගෙන් කියලා එහෙමත් විදර්ශනා කරන්න ඕනේද ස්වාමීන්
වහන්සේ? ඒකේ අපේකේ තීරණය වෙන්නේ කෙනකෙනාගේ පුද්ගලයන්ගේ ඥානය අනුව. දැන් අපිට අරමුණකින් හිත නිදහස් වෙන්න බැයි. අරමුණ හරියට තේරුම් ගත්තොත් තමයි ඒකේ මුලාව නැති වෙන්නේ. ඒ මුලාව නැති වෙන යම් ආකාරයකටද ඒ ආකාරයෙන් හිතට ඒක පේනවා. ඒ නිසා අපිට කෙනෙකුට මේ ස්පර්ශය නැති වෙනකොට ස්පර්ශය නිසා හටගත්තා ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දීපු පමණකින් යාට අර එකක් තියෙනවා ඉන්නවා කියන මෝඩකම නැති වෙනවා. නමුත් සමහර අයට එහෙම කිව්වට මේ නැති වෙන්නේ නැහැ. ඇයි ඒ හිතට ඒක ඒ පමණකින් අවබෝධය මදි. ඒ නිසා තව ටිකක් විස්තර කරලා දෙනවා. ඉතින් මෙහෙම වුණේ මේ අවිද්‍යාව නිසා, මේ අරමුණ වරදවාගත්තු අවිද්‍යාව නිසා, ඇතිගත්තු සංඛාරයක් නිසානේ මේ ආපහු මට මේවා සිහි වෙලා ඉන්නේ කියලා අර මෝඩකම හොඳට දිගහැරලා ලිහිල් කරලා පෙන්නලා දෙනවා. අන්න එතකොට යාට තේරෙනකොට එතකොට යා හරියටම ගන්නවා. ඒ නිසා අර මුලාව අයින් වෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට මුලින් හොඳට විස්තර වශයෙන් පෙන්නලා පුරුදු වුණාන් පස්සේ ඒව වැටහුණාන් පස්සේ අන්තිමේට නිතරම හොම ගොඩාක් විස්තර බලන්න අවශ්‍ය නැහැ. ස්පර්ශය නිසානේ හටගත්තේ කියනකොට ඇතුළතර ඔක්කොම තියෙනවා. ඒ ස්පර්ශය හැටියන්නේ නැහැ. නාම ධර්ම නොතිබුණා නම් නාම ධර්ම ඇති වෙන්නේ නැහැ. හිත නොතිබුණා නම් හිත ඇති වෙන්නේ නැහැ. සංකාර නොතිබුණා නම් සංකාර ඇති වෙන්නේ නැහැ. අවිද්‍යාව නොතිබුණා නම් කියලා මෙහෙම චක්‍රයක් තියෙනවා. මුලින් ඒවා හිතට තේරුම් කරලා දෙනවා. දීලා පසුව හැම වෙලාවෙම අවශ්‍ය නැහැ ඒවා තේරුම් කරලා දෙනවා. හැම වෙලාවෙම අවශ්‍ය නැහැ තේරුම් කරලා. හොඳයි. මම හිතන්නේ ප්‍රමාණවත් ඇති. ප්‍රශ්න
අහන්න මන්දකම කියන ස්වාමීන් වහන්සේ කියලා.
හොඳයි ඊළඟට යොම වෙනවා එඩ්වඩ් මාක්නට.
බොම්බේ බොම්බේ ස්වාමීන් වහන්සේ විචරකන දුන්නට ස්වාමීන් වහන්සේ අර මේ ඇස කනනාසය දිව මනස කියන ටිකේ ස්පර්ශ උපේක්ෂාවයි ඒ වගේ කය කියන එකේ ස්පර්ශය සැප දුක් වේතනා තුනට දානවා කියන එක චුට්ටක් විස්තර කරලා දෙන්න සවිනාද තිරවසර.
එතනදී කයේ ස්පර්ශයේ ඕලාරිකයි. මොකද අරමුණත් එක්ක තමයි ඒක තේරෙන්නේ. ඇහැට ස්පර්ශ, ඇහැට, කනට, නාසයට, දිවට මේ ආයතන හයට ගැටෙන අරමුණ දිහා බලන්න. ඒවා උපාදාය රූප, සියුම් රූප, වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ. මේවා උපාදාය රූප, සියුම් රූප. එනිසා ඒ ස්පර්ශ දුකක් ඇති කරන්න තරම් ප්‍රබල නැහැ. එනිසා වේදනාවෙන් ස්පර්ශේ නානත්වේ මත, ස්පර්ශය වෙන්නේ ධාතු නානත්වේ මත කියලා දහම් න්‍යායක්. ධාතු නානත්වේ නිසා ස්පර්ශයගේ නානත්වයක් වෙනවා. ස්පර්ශයගේ නානත්වේ නිසා වේදනාවගේ නානත්වයක් වෙනවා. ඉතින් ආන්නේ නිසා වේදනාව සැප දුක් හෝ උපේක්ෂා වුනේ ස්පර්ශේ නානත්වේ මත. ස්පර්ශේ නානත්වයක් උනේ ගැටෙන අරමුණ. ඒ නිසා ඇහැ කන නාසය දිව කියන මේවට ගැටෙන උපාදාය රූප, සියුම් රූප. ඒ නිසා එතන වේදනාව උපේක්ෂා. නමුත් කයට ගැටෙන මහා භූතමයි පඨවි තේජෝ වායෝ කියන මහා භූත ගැටෙන ඒ ඕලාර රූප. ඒ නිසා ස්පර්ශය රළු. ඒ නිසා එතන සැප වේදනා, දුක් වේදනා ආදී මේ දේවල් බෙදීමට යන තරවස්සන. බොහොම
සමනතරසන්නේ පොඩි ප්‍රශ්නයක්. මේ දැන් චක්කුංච පටිච්ච රූපේච්ච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියනකොට ස්වාමීන් වහන්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අර තුනේ එකතුව එකතුෙන් විඥානය උපදිනවා. චක්කුංච පටිච්ච උප්පජ්ජති චක්කු විඥානං. ඊට පස්සේ විඥානෙට පස්සේ විඥානය කියන්නේම දැනගැනීමේ කාර්යය නම් ඊට පස්සේ දැනගත්තන් පස්සේ නේද
හොඳයි හොඳයි බොහොම හොඳයි. ඒවා ගොඩක් අය පටලගෙන ඉන්නවා. සමහර විතරෝ ස්පර්ශයේ තවත් පටලගෙන ඉන්නවානේ. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජිත චක්කු විඤ්ඤාණ තින්න සංගති පසු. තුන් දෙනාගේ එකතුව ස්පර්ශය කියනකොට ස්පර්ශය මේ තුන් දෙනාගේ එකතුව හැටියට දැකලා තියෙනවා. වෙනම ස්පර්ශය කියන කාරණාවක් නෙවෙයි. එතන යම් පදවලින් ගත්තාම එහෙම වැටහෙනවා. තින්නන් සංගති පසු තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. ඒ නිසා සමහර අය අර්ථ දක්වනවා මේ තුන් දෙනා එක්වීම ස්පර්ශය. එහෙම තේරුම් ගත්තත් වැරදි. එතකොට එතනදී එහෙනම් ඒ නිසා මේ තුන් දෙනා නිසා ස්පර්ශය කියන එක උපදිනවා. එතකොට ස්පර්ශය තුන් දෙනාගේ එකතුව නෙවෙයි. ඒ නිසා පරමාර්ථ ධර්මයක් තියෙන ස්පර්ශය කියලා. ඒ නිසා ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට තමයි මේ තුන් දෙනාගේ එකතු වෙ ස්පර්ශයයි කියන මේ තුන් දෙනා හටගෙන පස්සේ ස්පර්ශය ඇති වෙනවා කියන එක වටහා ගත්තොත් වැරදි. හිතත් සමගම ස්පර්ශය උපදින සහජාතව. නමුත් මේක පැහැදිලි කරලා දෙන්න යනකොට ස්පර්ශය ඇති උනේ හිත නිසායි කියන එක පෙන්වන්න ඕනේ නිසායි තින්නන් සංගති පසු මේ තුන් දෙනා නිසා ස්පර්ශය ඇති වෙනවා කියන එක කියුවේ ස්පර්ශයට හේතු වෙච්ච හේතුව පැහැදිලි කරලා දෙන්න ඕනේ මිසක් දෙන්න ඕනේ නිසා මිසක් මේ හිතට පස්සේ ස්පර්ශය ඇති වෙනවා කියන එක කියන්න නෙවෙයි. ඒ නිසා නාම ධර්මයන්ගේ ඇතිවීම එකකට එකක් පසුව නෙවෙයි උපදින්. ඒවා සහජාතව පෙරපසු නොවීම එකට උපදින. මුලින් මම කිව්වේ ඒක උපාදේ කාලම්බන කියලා. හිතත් සමගමයි එකට ස්පර්ශය උපදින. හිතත් සමගමයි නිරුත්තර. හැබැයි රූප ධර්ම ගත්තාම ඔතන සහජාත ධර්ම හා පුරේජාත කියලා දෙකක් කොටස් දෙකකට බෙදෙනවා. එතන ඇහත් රූපයත් පුරේජාතයි. ඇහැ රූපයත් හිතත් සමගම නෙවෙයි උපදින්නේ. ඇහැ රූපය මුලින් හටගෙන ඒ ඇහැ ඇසුරු කරගෙන හිත උපදිනවා. හැබැයි හිත උපදිනකොට හිතත් සමගමයි ස්පර්ශය උපදින්නේ. ඒ නිසා ඒ කාරණාවත් අපි තේරුම් ගන්න ඕනේ. මුලින් ඇහැ පුරේජාතයි කියලා කියන්නේ ඒක මුලින් ඇහැ හටගෙන තියෙන. ඒක හටගන්නේ කර්ම ප්‍රත්‍යය. ඉතින් ඒ නිසා හිතට පුළුවන්කම තියනවා මේ රූප ධර්ම ඇසුරු කරගෙන උපදින්න, නාම ධර්මත් ඇසුරු කරගෙන උපදිනවා. ඒතකොට රූප ධර්ම ඇසුරු කරගෙන උපදිනකොට පුරේජාතව තමයි, ඒ කියන්නේ හිත මුලින් රූප හටගෙන. ඒතකොට ඒ කියන්නේ එතනින් අපිට මේ විනාඩි ගණන් පැය ගණන් ගිහින් කියන එක නෙවෙයි. එතන අපිට මේ කාලයක් නිර්ණය කරන්න බෑ. ඒ කාලේ බොහොම ස්වල්පයි, කෙටි, අපිට ඒක අසු වෙන්නෙත් නැති තරම්. නමුත් මුලින් ඇහැ හටගෙන තමයි පසුව හිත එතන ඉපදිලා අනිත් කාරණා වෙන්නේ. නමුත් හිතයි ස්පර්ශයයි ගත්තාම හිත සමගම ස්පර්ශය උපදින්නේ. එතකොට හිතේ සම්ප්‍රයුක්ත වෙලා තියෙන ස්පර්ශය, හිතත් ස්පර්ශයත් ඇහි සම්ප්‍රයුක්ත වෙලා නැහැ, ඇසුරු කරගෙනයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ස්පර්ශය උපදින්නේ හිත සමගම පෙරපසු නොවි එකටමයි. එනිසා මෙතන අපි සමස්තයක් වශයෙන් ගත්තහම මේ වගේ කාලයක් නියම කරන්න බැරුව ඒ මොහොතේම හටගන්න ධර්ම හැටියට අපිට පෙන්වන්න පුළුවන්. නමුත් ඔකේ අර හිත ස්පර්ශය කියන එක හිත ඉපදිලා පස්සේ ස්පර්ශය හටගන්නව නෙවෙයි. ඒකයි අපි එතනින් වැදගත්ව අපි අවුල් කරගන්න තුරු තේරුම් ගන්න ඕනේ. තේරුවා සරණයි.
නසන තේරුම් ගන්න කොටත් ඊළඟට අපි යමු සුජිත් සීරිස් මහත්මයාට.
තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ පසුගිය වැඩසටහනේ චක්කායතනේ මට ගොඩක් පැහැදිලි වුණා. රූපායතනේ මට ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ රූපායතනේ කියන්නේ එළියේ තියෙන ඔක්කොම රූපමද, නැත්නම් අපි මේ වෙලාවේ ඇහැට ගැටෙන අරමුණටද අපි රූපායතනේ කියන්නේ? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන්.
එතන රූපායතනේ කිව්වහම ඒ රූපායතන ආධ්‍යාත්මික බාහිර දෙකෙන්ම ලැබෙන්න පුළුවන්. එතන රූපායතනේ කිව්වේ මහ භූත නිසා, පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත නිසාම උපදින උපාදාය රූප ගොඩක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදී, පොට්ටබ්බ නෙවෙයි, රූප, ශබ්ද, ගන්ධ, රස ආදී මේ මහබෝත නිසා උපදින උපාදාය රූප ටිකක්. ඒ උපාදාය රූප අතරේ මහබෝත සමග අනිවාර්යෙන් උපදින රූපයක් වෙන වර්ණ රූපය කියන්නේ. ආන්න ඒ වර්ණ රූපයට තමයි මෙතන රූපායතනය කියලා කිව්වේ. එතකොට වර්ණ රූපය පමණයි එතන රූපායතනේ හැටියට ගන්න. එතකොට වර්ණ රූපේ තමයි චක්ඛායතනේ ගැටෙන්නේ. එතකොට චක්කුම් පටිච්ච රූපං කියනකොට එතනදී රූපේ හැටියට ගන්න ඕනේ වර්ණේ පමණයි. නැත්නම් අපිට පොදුවේ රූප කිව්වත් ඔක්කොම රූපයි. නමුත් මෙතනදී චක්කුම් පටිච්ච රූපේච කියනකොට එතන මොකද එතන පොඩ්ඩක් පැටලෙන්නේ. අනිත් ඒවා ගැන සෝතම් පටිච්ච සබ්දේච කියලා එහෙම අර වෙනස් වෙනවා නම්, නමුත් මේ රූප කියන විවහාරය තවත් හැම රූපයකටම කරන නිසා මෙතන කියනකොට පැටලෙන්න පුළුවන්. නමුත් මේ ඇහැට රූපයක් ගැටෙනවා කියන චක්ඛායතනෙ රූපායතනේ කියනකොට එතන රූපායතනේ වෙන්නේ වර්ණය. වර්ණ රූපේ පමණමයි. මොකද ඒ ඇහැට ගැටෙන්නේ වර්ණ සටහන මිසක් වෙන රූප තිබුණාට ඒවා ඇහැට ගැටිලා දැකීම් ඇහිම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතනදී අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ එතන රූප කිව්වේ ආධ්‍යාත්මික වේවා බාහිර වේවා. ඒක බාහිරම කියන තැනින් ගන්න එපා. දැන් අපිට පුළුවන් තමන්ගේ ශරීරයේ දිහාත් බලාගෙන තමන්ගේ අත දිහා බලන්න පුළුවන්, තමන්ගේ ශරීරය බලන්න පුළුවන්. එතන ඒතොත් අපිට වර්ණයක් පේනවනේ තමන්ගේ ඇඳුම්. එතකොට ඒ එතකොට එතනදී බාහිර එකක් නෙවෙයි ආරම්භනේ. නිසා මේ බාහිර ආධ්‍යාත්මික ભેදයක් නැතුව ඇහැට ගැටෙන වර්ණ රූපයයි මෙතන රූපායතනය කියලා කියනවා. තේරුවා?
ඊළඟට
අපි යොමු වෙනවා යෝෂි මහත්මියට.
මගේ ප්‍රශ්නේ තමයි කලින් අහපු ප්‍රශ්නෙටම අදාළවයි ස්වාමීන් වහන්සේ. දැන් මේ පස්සේ තියෙන අධිවචන සම්පස්සයයි පටික සම්පස්සයයි කියන දෙආකාර බලු නිසා අපිට අච්ඡත් බහිජ්ජා බහිජ්ජා කියලා පැනවීමක් ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ වසන්නයි.
පටික සම්පස්සේ අධිවචන සම්පස්ස නෑ එහෙමම කියන්න බෑ. ආධ්‍යාත්මික බාහිර කියලා පැනවීම කරන්නේ ඒ ආයතනයට සාපේක්ෂව. ඇහැට සාපේක්ෂව රූපේ බාහිරයි, කනට සාපේක්ෂව සද්දේ බාහිරයි. එතකොට අපි කියමුකෝ අපි ආධ්‍යාත්මිකයි කිව්වේ ඇහැ. එතකොට ඒකට අරමුණු වෙන දේ ඇහැට සාපේක්ෂව බාහිරයි කියලා න්‍යායක් තියෙනවා. එතකොට අපි කියමු ආධ්‍යාත්මයයි කියපු ඒ ඇහැම චක්කු ප්‍රසාදෙම අරමුණු වෙනවා හිතට, මන ආයතන අරමුණු. එතකොට අර ආධ්‍යාත්මයයි කියපු ඇහැ මන ආයතන සාපේක්ෂව බාහිර ආයතනයක් වෙනවා. ඉතින් මේ ආධ්‍යාත්මික බාහිර කියන ભેදේ කරන්නේ පටික සම්පස්සය ආදී වචන සම්පස්සයක් නෙවෙයි, ඒ ආයතන සාපේක්ෂව ඇති වෙන අරමුණත් එක්ක තමයි එතන ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි අරමුණක් දැනගන්න යනකොට බෙදෙන අජ්ජත්තික බහිද්ද කියලා මේ බෙදීමකුයි, ආධ්‍යාත්මික ධර්ම බාහිර ධර්ම කියලා බෙදෙන එකකුත් තියෙනවා. අජ්ජත්තික ධර්ම කියලා කියනකොට එතනදී ඔය ධම්මසංගණියේ විභංගයේ වගේ බෙදෙනවා. තමායයි ගන්නාලද ආධ්‍යාත්මික, තමායයි ගන්නාලද කියන දේවල් මගේ ඇහැ කන නාසය කියලා මේ ඔක්කොම ආධ්‍යාත්මිකයි කියලා කියනවා. තමාට පරිබාහිර වෙනත් සත්පුද්ගල సంతාන හෝ වෙනත් අවිඥානික වස්තු සියල්ලම බාහිරයි කියලා ගන්නත් පුළුවන්. ඒක එක නියමයක්. තමායි සලකා ගන්න දේවල් මගේ කියලා සලකා ගන්න දේවල් ඔක්කොම ආධ්‍යාත්මික කියලා කියන්න පුළුවන්. ඒකට සාපේක්ෂව අනිත් සත්පුද්ගල ආදී හෝ බාහිර වස්තු ඔක්කොම බාහිරයි කියලා ඔය ධම්මසංගණී අජ්ජත්තික බහිද්ද කියන කොටත් පෙන්වනවා. ඊට පස්සේ අපි අරමුණකට සාපේක්ෂව ගත්තාම, අරමුණක් දැනගන්නකොට සාපේක්ෂව ගත්තාම ඒ විදිහට අර විදිහට ඇහැට සාපේක්ෂව රූපේ බාහිර. හැබැයි මන ආයතනට සාපේක්ෂව ඇහැ බාහිර. ආධ්‍යාත්මික බාහිර. එතකොට ඒ නිසා මේක සාපේක්ෂව බෙදලා තියෙනවා ආධ්‍යාත්මික බාහිර කියලා. එතන මොකද ආධ්‍යාත්මික බාහිර ධර්ම කියලා අපිට අයත් එහෙම ආධ්‍යාත්මික කියලා පරමාර්ථයක් නැහැනේ, බාහිර කියලා පරමාර්ථයක් නැහැ. ඒ නිසා පරමාර්ථ ධර්මයෝම මේ වටහාලා දෙන්න, තේරුම් ගන්න මේ කාල වශයෙන් ඔය විදිහට ආධ්‍යාත්මික බාහිර වශයෙන් බෙදලා තියෙනවා. ඒ බෙදන්නේ ඉගෙන ගැනීම හා තේරුම් ගැනීම පහසුවට. මෙසක් අතන අධිවචන සම්පස්සේ පටික සම්පස්සේ මෙතෙන්ට අදාළ නැහැ. නමුත් එතනනුත් පෙන්වන්න බැරි කමක් නැහැ. නමුත් ඒ එතනින් මේ ආධ්‍යාත්මික ආහිර බෙදුවා නෙවෙයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සම්පන්නවස ඕමපින්.
හොඳයි, අපිට විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. වෙනත් කාර්යරි වෙන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා නම්.
ප්‍රශ්නංශර මේ තෙරුවන් සරණයි. නාම රූප වල අන්‍යමාන්‍ය ප්‍රත්‍යතාවය කියන්නේ ඒ අධිවචන සම්ප්‍රස්යයි පටික සම්ප්‍රස්යයි කියන මේ සලකා බැලුවොත් අර කියනවානේ රූපේ පටික සම්ප්‍රස්ය නොමැතිව නාමේ අධිවචන සම්ප්‍රස්යක් ගැන කතා කළ නොහැකි කියලා. ඒකම නාමේ අධිවචන සම්ප්‍රස්ය නොමැතිව රූපේ පටික සම්පස්සයක් ගැන කතා කළ මේ කිරීම නොහැකි කියලා. ඒක පළවෙනි කොටස. දෙවෙනි කොටස එතකොට නාම රූප දෙක එකිනෙකට අන්‍යමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙන නිසා අපිට කියන්න පුළුවන්ද නාම රූප දෙක එකිනෙකට සහජාත වශයෙන් නිශ්‍රය වෙනවා
කියලා? එහෙම කියන්න බෑ. හැම රූපයකට හැම නාම රූපයකටම එහෙම කියන්න බෑ. සහජාත වෙන අවස්ථාවක් තියෙනවා මේ නාම රූප දෙකම. ඒ තමයි ප්‍රතිසන්ධි අවස්ථාව. ප්‍රතිසන්ධි අවස්ථාවේ උපදින වස්තු රූපය රූප ධර්මයක්. ඒ වස්තු රූපය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටික ඒ මොහොතේ සහජාතවයි ප්‍රතිසන්ධික්ෂණේනි හදේ වස්තු උපදින්නෙත් හදේ වස්තු ඇසුරු කරගෙන ප්‍රතිසන්ධි චිත්තචෛතසිකය උපදින්නෙත් සහජාතව. ඒ නිසා ඒ නාම රූප දෙක සහජාතව අඤ්ඤමඤ්ඤ කෘත්‍ය කරනවා කියලා කියන්න පුළුවන්. ඉන් මත්තේ ඊට පස්සේ උපදින හැම රූපයක්ම පුරේ ජාතයි පච්චා ජාතයි, පසුව තමයි නාම ධර්ම උපදින්නේ. ඒ නිසා අපි මේ නාම රූප ඒතර අඤ්ඤමඤ්ඤව වෙනවා, ඔවුනොන්ට උපකාර කරනවා. නමුත් උපකාර කිරීම සහජාතව වෙන්නේ ප්‍රතිසන්ධි මොහොතේ විතරයි. ඊට පස්සේ ඒ උපකාර වීම අඤ්ඤමඤ්ඤ භාවයෙන් උපකාර වීම ඊට පස්සේ වෙන්නේ රූප ධර්ම මුලින් හටගෙන පසුව නාම ධර්ම ඉපදීම වශයෙන් තමයි උපකාර කිරීම කරන්නේ. හොඳයි හොඳයි. අත උස්සලා ඉන්න එක මේ ආනන්ද මහත්තයා දුන්නා නම් හරි, තුන් දෙනෙක් ඉන්නවා.
යනවා. ඒ වගේම දැන් මේ කතා කරන්න ගොළු පුද්දෙක් ඉන්නවනේ, එයාට ඒ කතා කරන්න බැරි මම මට මයි දැන් නැතිද මේ විඤ්ඤාති රූප නැතිකම දෙකියා එක මට දැනගන්න. විඤ්ඤාත් වගේ විඤ්ඤාති රූප කතා කරන්න බැරි අපට විදින්නේ කියන පුද්දයට
කතා කරන්න බැරි වෙන්න හේතුව
එහෙමයි.
ගොළු වීම කියන එකේදී බොහෝ විට ඒකට විඤ්ඤාප්ති රූප විතරක් නෙවෙයි, දැන් අපිට එතන කතා කිරීම සඳහා මේ අපිට මේ ස්වර උප්පත්ති ස්ථාන වශයෙන් පිහිටන මේ අපේ උගුරේ තියෙන එතනත් ඒක බලපාන. ඒ නිසා දැන් විඤ්ඤාප්ති කියන උතල වචී විඤ්ඤාප්ති තමයි ගන්නෙන්නේ. කාය විඤ්ඤාප්ති වලින් එයා සිද්ධ කරනවා, යම් යම් ඇඟවීම් කරලා ඒ කාය විඤ්ඤාප්ති කරනවා. වචී විඤ්ඤාප්ති රූප උපද්දවන්න පුළුවන්කමක් නැහැ. ඒ වචී විඤ්ඤාප්ති උපද්දවන යම් ධර්ම ටිකක් තියෙනවා නම් ඒ ටික නැහැ එතන. මොකද වචී විඤ්ඤාප්ති වලින් තමයි වචන කතා කරන්නේ. නමුත් වචී විඤ්ඤාප්ති උපදවන්න හිත නිසා උපද්දවන එකක් තමයි චේතන චිත්තජ රූපයි මේවා විඤ්ඤාප්ති රූප. ඒක සිත තිබුණාට සිතට තවත් අවශ්‍ය රූපේ උපකාරත්වයක් තියෙනවා. ඒක හිතක් තියෙනවා, කතා කරන්න ඕනකමක් තියෙනවා. විඤ්ඤාප්ති රූප උපද්දවන යම් නිධානයක් තියෙනවා නම් ඒ කියන්නේ ශබ්ද රූප ටික අපි මේ උගුර හරහා ඇවිල්ලා ස්වර තන්ත ගැටිලා මේ ශබ්දේ පිට වෙන යම් ශබ්දේ ඇති කරන යම් ධර්ම ටිකක් තියෙනවා නම් ආන්න ඒවා කර්මයෙන්ම හට නොගන්න නිසා ඒ ගොළු පුද්ගලයාට මේ විඤ්ඤාප්තිය කරන්න ඕමනාව තිබුණොත් ඒ විඤ්ඤාප්ති උපද්දවන ඒ හේතු ටික නැති වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට ඒක න්‍යායකින් කියන්න පුළුවන් මේ විඤ්ඤාප්ති රූප නැති නිසා තමයි කතා කරන්න බැරි කියලා කියන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. නමුත් විඤ්ඤාප්ති රූප නැති වුණේ මොකක් නිසාද කියනකොට විඤ්ඤාප්ති රූප ඇති කරන්න තිබුණ හේතුව නැහැ ගොළු වීම කියන කාරණාව තුලින්. ඒ නිසායි එතන වෙලා තියෙන්නේ. රැටෙන්නේ නැති මං හිතන්නේ.
වෙනවිදියකට කියනවා මේ ස්පර්ශය කාටවත් නිරෝධ වෙන්නේ නැහැ, හමගහපු එළදෙනවා වගේ මේ කිසිම කෙනෙකුට මේ ස්පර්ශයෙන් ගැලවෙන්න බෑ කියලා. එතකොට දැන් සාමාන්‍ය කෙනෙකුට මේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ අපි මේ නිරෝධ ධර්ම කතා කරනකොට සලායතන නිරෝධෝ පස්ස නිරෝධෝ ඒ කතාව කතා කරනකොට ස්වාමීන් වහන්සේ අපි කියලා දෙන්න ඕන මේක මේ නැවත උප්පත්තිය පිණිස ස්පර්ශය කියන එක නිරෝධ වෙලා කියන්නේ නැවත භවයක් ඇති කර ගැනීම පිණිස මේ කියන ස්පර්ශය නැති වෙනවා කියන එකද අපි කියලා දෙන්න ඕන? එහෙම නැත්නම් මේ ස්පර්ශය කියන එක නිස්බවක්, ඒ කියන්නේ මේකේ පණවන්න දෙයක් නැහැ, ඒ කියන්නේ ඇත්තටම මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ ආකාරයෙන්ද යම් කිසි කෙනෙකුට මේ ස්පර්ශ නිරෝධය ගැන අපි පැහැදිලි කරලා දෙන්න ඕන කියලා යම් අදහසක් දෙන්න සවිනාස කෙරවස.
ඔව්, එතන මම ඒ ප්‍රශ්නේ ඔක්කොම හකුළුවලා මම උත්තරයක් දුන්නොත් එතන අපි සලායතන නිරෝධය කියන එක සිද්ධ කරලා තියෙනවා රහතන් වහන්සේ. නමුත් උන්වහන්සේලාට ආයතන නිරෝධ කරලා කිව්වට ආයතන ටික නැති වෙලා නෙවෙයි. එතන උන්වහන්සේලාගේ ආයතන ටික තියෙනවා. නමුත් මැත්තේ ආයතන උපදින්න හේතුවක් තියෙනවා නම් ඒ දේ නැති වෙලා තියෙනවා රහතන් වහන්සේලා. ඒකට කියන්නේ සෝපදිශේෂ නිර්වාණය කියලා. අනුපදිශේෂ නිර්වාණය තමයි සම්පූර්ණ මේ ආයතන රූපස් සම්පූර්ණම නිරුද්ධ වෙන්නේ. මේ ස්කන්ධ සියල්ලම නිරුද්ධ වෙන්නේ. ඒකට කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය, අනුපාදා පරිනිර්වාණය. ඊට මෙහා ඒ ආරයන් වහන්සේලාට හා පුතග්ජන අයට ස්පර්ශයන් වෙලා ආයතන ටික තියෙනවා, ස්පර්ශය වෙනවා. එතකොට අන්නේ ස්පර්ශය අපිට මේ හිතවල හට ගැනීම අනුව බෙදන්න පුළුවන්. අකුසලය තුළ ඇති වෙන ස්පර්ශයක් තියෙනවා, කුසලයේ ඇති වෙන ස්පර්ශයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඇත්තට මේ සසර උපද්දවන්නේ ස්පර්ශයෙන් නෙවෙයි. මේ ස්පර්ශ නිරෝධය නොදන්නා අවිද්‍යාව නිසා මම අර මුලින් කතා කරා වගේ ස්පර්ශ නිරෝධය, මේ ස්පර්ශය නිසා හට ගන්නවා, ස්පර්ශ නිරෝධ වෙනකොට මේ සියල්ල නිරුද්ධ වෙනවා කියන දේ නොදන්නාකම නිසා ස්පර්ශයෙන් හට ගන්න දේ අපි අවිද්‍යාවෙන් ඇති බවට ඉන්නවා තියෙනවා කියලා ගන්න. ඉතින් ඒ නිසා යාලට අකුසලයන් නැවත නැවත ස්පර්ශ වෙනවා, කුසලයන් ස්පර්ශ වෙනවා. ඒ නිසා මේ ආයතන නැවත නැවත හටගෙන මේ ස්පර්ශය නැවත නැවත භවයෙන් භවයට හටගන්න. ඉතින් ඒ නිසා මේ කෙලෙක් ස්පර්ශ නිරුද්ධ කරා කියලා කියන එකෙන් අදහස් කරේ ස්පර්ශයේ ඇති වෙන්න තියෙන ආයතන ටික යත් අවබෝධ කරගෙන තියෙන, නිරුද්ධ කරලා තියෙන. ආයතන ටික ඇති උනේ කොහොමද කියන ගානට අවිද්‍යාව දක්වා යනවා. එතන අවිද්‍යාව නිසා සංකාර වෙලා විඥාන වෙලා නාම රූප වෙලා ආයතන හටගෙන ආයතන නිසා ස්පර්ශ වෙනවා. එතකොට මේ කාරණාව නොදැනගත්තොත් මේ චක්‍රය හැමමම යනවා, මේ ස්පර්ශයන් නතර වෙන්නේ නැහැ. මේ නිසා නිවන් දකිනතුරු රහතන් වහන්සේලා පෙර කර්මයෙන් පෙර අවිද්‍යාව නිසා ආයතන ටිකක් හටගත්තා නම් ඒ ටික තියෙනවා. නමුත් ආයතන තිබුණු පළියට ස්පර්ශය හටගත්ත පළියට කෙනෙකුට කර්ම සකස් වෙන්නේ නැහැ. එසා කර්ම සකස් වෙන්න නම් ඒ ස්පර්ශය ආයතන සමග අවිද්‍යාවත් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා දැන් අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන්ම අපිට කියන්න පුළුවන් ඔහු ආය සලායතන නිරුද්ධ කරා, ස්පර්ශය නිරුද්ධ කරා, වේදනාව නිරුද්ධ කරා, නාම රූප නිරුද්ධ කරා කියලා කියන්න පුළුවන්. එහෙම කියන්නේ අවිද්‍යාව නැතිවීමෙන් මත්තේ කුසල කුසල ධර්මයෙන් ඇතිකරන්න තියෙන ස්පර්ශයන් සහ මුලින්ම නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ ආයතන ටික පෙර කර්මයේ පවතින තාක් කල් ආයතන නිසා ස්පර්ශ වෙනවා. නමුත් එතනදී අකුසලයන් ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ පස්සේ ආයතන ටික නිරුද්ධ වුණාන් පස්සේ නැවත ආයතන හටගන්නේ නැහැ. නමුත් මේ පුතග්ජන ආදී අනිත් අයට මේ ආයතන ටික හටගෙන නමුත් අවිද්‍යාව නැති කරලා නැති නිසා දිගින් දිගට මේ ස්පර්ශයන් ඇති වෙලා ආයතන ඇති වෙනවා. ඒ නිසා යාට කියනවා එයා ස්පර්ශ නිරෝධ කරලා නැහැ කියලා. ඒක තමයි මේ එතනදී අපි තේරුම් ගන්න ඕන.
බොම්බින් බොම්බින් සෝනස් දෙවස.
අපි වෙනවා නම් මේ අස්ථායිදී අද අපි නිසා ගන්න අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි වෙනුවෙන් අද දවසේ 2021 වර්ෂයේ මේ මාස පළවෙනිදා මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙච්ච සිල් දෙනා වෙනුවෙන් අපේ අතිපූජනීය යුගේ මාස්ටර් ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ පතන්නව බෝධියකින් මේ ආත්ම භාවයේ තුලදීම අපි රසකර පිණු අනුමදන් වීමෙන් ඒ පතන්නව බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට මේ මේවා
හොඳයි. එහෙමනම් අපි අපේ මේ වැඩසටහන අද වැඩසටහන අවසන් කරනවා. මේ වෙලාවේදී අපේ ධර්ම සාකච්ඡාව හෝ දේශනා කිරීමේදී ත්‍රිවිධ රත්නයේ කෙරෙහි යම් දැන නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අපි හැම දෙනාටම පළමුවද දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා කියලා අපි සමාව ඉල්ලන ගමන් ජනිත වූ සියලු කුසල ධර්මයෝ මේ අවස්ථාවේදී මේ දේශනාවට සාසම්බන්ධ වෙච්චි දේශනාව නොයෙක් කවුරු ශ්‍රවණය කරන මේ සඳහා මේ දායකත්වලා කාර්ය මණ්ඩලය වශයෙන් කටයුතු කරන මේව ප්‍රචාරය කරන හැම දෙනාම සිහිපත් කරගෙන මේ දේශනා සිද්ධ කරගන්නේ යම් යම් ආකාරයේ උදව් උපකාර කරනවා නම් ඒ සියලු දේම සලකන හැම දෙනාටමත් දෙවියන් ඥාතීන් ඇතුළු හැම දෙනාටමත් මේ උතුම් කුසලේ ඉතාමත් ප්‍රබල කුසලයක් ධර්ම දාණය පින්කම කෙලෙස් දුරු කර ගැනීමට ඒවහල් වන කුසලයක්. ඉතින් ඒ නිසා ඒ සියලු කුසල් අපි දෙවියන්ට ඥාතීන්ට ඇතුළු අපි හැම දෙනාටම මේ ජීවිතයේම සසර අවසාන කිරීම සඳහා පාරමී සම්පූර්ණ කර ගැනීම සඳහා ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දියුණු කර ගැනීම සඳහා උතුම් වූ සී සද්ධර්මය ශ්‍රවණය කර ගැනීමටත් ඒ වගේම පිරිසුදු සී සද්ධර්මය අහලා ඒ කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ මුණගැහිලා මේ අපිට සුවසේ පහසුවෙන් අවබෝධ කරගන්න ඒ සඳහා ඇති සියලු බාධක දුරු වෙලා උපකාරක ධර්මයන් රැස් වෙලා ඉතා ඉක්මනින්ම සංසාර දුක නිමා කරගන්න මේ කුසල් අපි හැම දෙනාටම උතුම් මාර්ගෝපකරණයක් වේවා පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. තෙරුවන් සරණයි හැම දෙනාටම.